Nee, sado. දෙදහස් දහාට වසරේ හතරවෙනි මාසේ 17 වෙනිදා භාවනා වැඩසටහන බුද්ධ වන්දනාවෙන් පසුව හැමදාම අපි මේ සජීවී වැඩසටහන් පටන් ගන්නේ නැත්තම් සමහර අය බලයි හම්දුරු බුද්ධ වන්දනාවක්වත් නැතුවද පටන් ගන්න කියලා නේද? මුලින්ම හැම දිනාටම ශ්‍රී ලංකා වාසී ලෝක වාසී හැම දිනාටම නව වසරක ආරම්භය සිදු වුණු මොහොතේ ධර්ම අවබෝධය දියුණු කරගන්න සුබම සුබන අවසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්ම අවබෝධය කරගන්නවා කියලා කියන්නේ කුමක්ද? ඒක අතිශයින්ම වැදගත් කාරණයක්. මොකද්ද ධර්ම අවබෝධය කරගන්නවා කියන්නේ? තාවචනකින් කිව්වොත් කොහොමද සතුටින් ජීවත් වෙන්නේ කියලා ඉගෙන ගන්නවා කියන එකට තමයි ධර්ම අවබෝධය කරගන්නවා කියන්නේ. මොකද්ද මේ ධර්මය කියන්නේ? අපි මහ පොළොවට කියනවා ධරණී තලය. ඒකට හේතුව ධරණී තලය කියන්නේ දරාගෙන ඉන්න නිසා. අපි ඔහුලගෙන ඉන්නේ මහ පොළොව නිසා කියන ධරණී තලය සුලාගෙන සිටිනවා. ධර්ම ගොඩාක් තියෙනවා නේ. මිත්‍යා ධර්මත් තියෙනවා, සම්‍යක් ධර්මත් තියෙනවා. ධර්ම ගොඩයි. කවුද දරාගෙන ඉන්නේ? ධරණී තලය වගේම දරාගෙන ඉන්න මම. හොඳයි, ඒක ඔබ තුලින්ම සාක්ෂියක් නැද්ද? තියෙනව නේද? ඔබ තුලින්ම සාක්ෂියක් තියෙන මේ සියල්ල දරාගෙන ඉන්නේ ම. ධර්ම අවබෝධය කියන්නේ ඒ දරාගෙන ඉන්න දේවල් පිළිබඳව අනවබෝධය සහ අවබෝධය කියන කොටස් දෙකක් තියෙනවා. අනවබෝධය දුරුකොට අවබෝධය පහළ කර ගැනීම. වැඩි දෙයක් නෙමේ, අපිම පරිහරණය කරන දේවල් අනවබෝධයෙන් පරිහරණය කිරීම නිසා සංසාරේ ගැටලු හට ගන්නවා. ඒ පරිහරණය කරන ධර්මම අවබෝධ කරනවා. එහෙම නැත්නම් නිවැරදිව දකිනවා, නිවැරදිව අවබෝධ කර ගන්නවා. එවිට ගැටලු පහළ වෙන්නේ නැහැ. අපි ඉන්න ඕන කොතනද? හිතන්න ඕන කොහොමද? පවතින්න ඕන කොහොමද? අපි තේරුම් ගන්න ඕන, දකින්න ඕන කුමක්ද කියලා හොඳටම නිවැරදිවම තේරුම් ගන්න අපි කටයුතු කරන මහන්සි වෙනවා. එවිට අපි ධර්මය අවබෝධ කළා වෙනවා. දැන් ලෝක සත්‍යයට වෙලා තියෙන්නේ ධර්මය අවබෝධ නැහැ. අවබෝධ නැතුව ඔහි යනවා. තමන් දරාගෙන ඉන්න සිතුවිලි චේතනා මොනවද කියලා දන්නේ නැහැ. තමන් දරාගෙන ඉන්න ආකල්පවල යථාර්ථය දන්නේ නැහැ. දුන්නට තරහගෙන ඉන්නවා. පරම්පරාවෙන් ආගමක් ආව ඒක දුන්න ඒක දරාගත්තා. එහෙමද නැද්ද? එහෙමයි. පරම්පරාවෙන් ජාතියක් ආව ජාතිය දරා දුන්නා. ඊළඟට ඒක ඇඟට ඇවිල්ලා මම ආගමිකයෙක්, මම ජාතිකයෙක්, මම වර්ගිකයෙක්, මම සත්වයෙක් කියලා ගන්නවා. ඉතින් අපි හැමදාම කියනවා මේ ලෝකය කියන්නේ විවෘත පිස්සන් කොටුවක්. ඒක ඔබට තේරෙන්නේ නැහැ. ඒකට හේතුව ඔබටත් පිස්සු නිසා. තේරෙනා නේද? ඔබෙත් පිස්සුව හොද වෙච්ච දවසක කියාවේ අනේ මේ මොනතරම් ඇත්ත කතාවක්ද, මේ ලෝකය කියන්නේ විවෘත පිස්සන් කොටුවක් නේද කියලා හිතයි. එහෙම හිතෙන්නේ නැද්ද ඇත්තටම? ඉස්සෙල්ල තේරුම් ගන්න තවන්ට තියෙන පිස්සුව මට පිස්සු කියලා. එහෙම තේරුම් ගත්තට පස්සේ තමන්ට පුළුවන්කම ලැබෙනවා තමන්ගේ පිස්සුව නිදහස් කරගන්න. හැබැයි කෙනෙක් හිතුවොත් මට පිස්සු නෑ කියලා. මට පිස්සු නෑ කියලා හිතුවොත් මොකද වෙන්නේ? එයාට එයාගේ පිස්සුව හොඳ කරගන්න බැරි වෙනවා. ඒ නිසා පිස්සුව හොඳ කරගන්න උවමනාවක් තියෙනවා නම් මට පිස්සු කියලා, තමන්ට පිස්සු කියලා ඉස්සෙල්ලම තේරුම් ගන්න. මට උමතුවක් තියානේ. සබ්බේ පුතජනා උමතක. උමතුව කියන්නේ මොකද්ද? පිස්සු. සියලු මිනිස්සුන්ටම පිස්සු කියලා තේරුනේ බුදු කෙනෙකුට. හැබැයි ඉතින් මිනිස්සුන්ට තේරෙන්නේ කොහොමද බුදුහාමුදුරුවන්ට පිස්සු කියලා? මේ මිනිස්සයා පිස්සෙක්. ඇයි? අර රජකමක් දාලා මේ කැලේ ගිහිල්ලා ගස් යටයි අතනයි මෙතනයි ගල් උඩයි වාඩි වෙවි බන කියලා මේ මිනිස්සයට පිස්සු කියලා මිනිස්සු හිතනවා. මිනිස්සුන්ට පිස්සු කියලා බුදුරජාණන් වහන්සේ දකිනවා. ඉතින් ලෝකයේ විසින් දීපු එක එක ජයග්‍රහණ ඔස්සේ දුවන එකද අපේ වගකීම. බුදුරජාණන් වහන්සේ පෙන්වූ ජයග්‍රහණය සොයාගෙන යන එකද තමන් කරන එකද අපේ වගකීම. දැන් මේ ලෝකෙ මිනිස්සු දුවන්නේ බුදුහාමුදුරු පෙන්වූ ජයග්‍රහණය හොයන්නද? නෑ. ලෝකේ අමු පුතජනයෝ හදපු ජයග්‍රහණ. ඒව පස්සේ තමයි දුවන්නේ. සංස්කෘතියෙන් හදලා දුන්නු ජයග්‍රහණ, ආගමෙන් හදලා දුන්නු ජයග්‍රහණ, අන්ධභාවයෙන් ප්‍රකාශ කරන ලද මඟ පෙන්වීම ඔස්සේ දුවන. ඉතින් අපි බුදුහාමුදුරුවන්ගේ ජයග්‍රහණය තෝරගන්න, අර්ථය තෝරගන්න මහන්සි වෙන්න ඕන මනුෂ්‍ය හැටියට, බුදුනෝ හැටියටම නෙමෙයි මනුෂ්‍ය හැටියට අපි කාගෙත් වගකීමක් තියෙනවා. සත්‍ය තෝරගන්න එක අපි කාගෙත් වගකීමක්. මිහිතලයේ පහළ වෙච්ච හැම මිනිස්සෙක්ම, හැම දාර්ශනිකයෙක්ම අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. අපේ ජීවිතය යහපත් කරගන්න අපි මේ ලෝකේ ඉන්න හැම ශාස්ත්‍රවරයෙක්ගෙන්ම යමක් ගමු. බුදුහාමුදුරුවන්ගෙන් ගමු, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන් ගමු, නබිතුමාගෙන් ගමු, සායිබාබගෙන් උනක් කමන්නේ ගන්න පුළුවන් නම් හොඳ දෙයක්. ගන්න අරගෙන අවසානයේ යා කොයි වගේ කෙනෙක්ද වෙන්න ඕන? ප්‍රීතිමත් පූර්ණත්වයට පත් වෙච්ච මිනිස්සේ වෙන්න ඕන. හැබැයි ඒ ඔක්කොමත් අරගෙන යා ප්‍රීතිමත් පූර්ණත්වයට පත් වෙච්ච මිනිස්සෙක් නෙමෙයි නะ වැඩන්නේ. ලෝකෙට පේන ප්‍රීතිය නෙමෙයි. තමන්ගේ හෘදයට දැනෙන්න ඕන තමන් හරි දේ දැත්තනම් ලොකු ප්‍රීතියක්, ලොකු සතුටක් දැනෙන්න ඕන, ලොකු නිදහසක් දැනෙන්න ඕන. අන්නේ නිදහස ඇති කරගන්න තමයි අපි මේ මහන්සි ගන්න. ඒ නිදහස ඇති කරගන්න. පින්නතුනේ අපේ මතවාද සකස සකස ඉඳලා අපිට හරියන්නේ නැහැ. අපේ වයස ගෙවිලා යනවා විතරයි. ඒක එහෙම නෙමෙයි, ඒක මෙහෙමයි. ඒක මෙහෙම නෙමෙයි, ඒක හරමයි. ඒ වචනේ අර්ථය ඕක නෙමෙයි, ඒ වචනේ අර්ථය මේකයි. ඊට පස්සේ එතනින් තව පොඩ්ඩක් එහාට ගියහම තව එක්කෙනෙක් කියනවා ඒ වචනේ නියමාර්ථය ඕක නෙමෙයි මේකයි. දැන් එතකොට අපි නිවැරදි කරන්නේ ලෝකෙ මොකද්ද මේ? භාෂාව. භාෂාවක් නිවැරදි කරනවා, අක්ෂරයක් නිවැරදි කරනවා, පදයක් නිවැරදි කරනවා, සූත්‍රයක් නිවැරදි කරනවා. අපි එතනම එනිසා ඒව නිවැරදි කරන්න යන්න එපා. ඔබේ වේදනා නිවැරදි කරන්න, ඔබේ සංවේදනා නිවැරදි කරන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ මුළු ත්‍රිපිටක ධර්මයේම එක තැන හකුලවා දේශනා කරනවා, කුඩා වචනයක්. මහණෙනි යමෙක් මේ ත්‍රිවේදනාවෝ අවබෝධ කරගනීද, ඉක්මවයිද, ඔහු මුළු බුද්ධ ශාසනයම දැනගත්තා වේ. එහෙමනම් නිවැරදි කරන්න කිව්වේ කොතනද? වේදනා පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝ වේති කියන්නේ අන්න එතන තමයි. වේදනාව නිවැරදි කරන්නේ නැතුව අපි මේ ඔළුවේ දාගත්ත පොත එඩිට් කර කර හිටියට වැඩක් වෙන්නේ නෑ. හරියට අපිත් මේක නිකන් මනස කියන්නේ මොළේ කියන්නේ අර තියෙනවනේ වීඩියෝ එඩිටින් සොෆ්ට්වෙයාර් තියෙනවා, ඒ වගේ එකක්. ඕක කොම්පියුටර් භාවිතා කරන අයට තේරෙන්නේ, අනිත් අයට තේරෙන්නේ නැහැ. ඒකේ කරන්නේ මොකද්ද නේද? අපි නම් කරනෝනේ ඔය හදනවා, කෑලි කපලා අයින් කරනවා, හොඳ කෑලි ගන්නවා, තව කෑලි එකට අමුණනවා. ඒකට එක එක හඬවල් ඇතුළු කරන්න පුළුවන්, රූප ඇතුළු කරන්න පුළුවන්, ලස්සන කරන්න පුළුවන්, අයින් කරන්න පුළුවන්, කොටස් කරන්න පුළුවන්. එතකොට මේ මොකද්ද අපි කරන්නේ ජීවිතේ? මේ ලෝකය නැමැති දේවල් ටික ඔක්කොම වීඩියෝ කරගන්නවා. වීඩියෝ කරගෙන මේක ඇතුළට දාගෙන මෙයා එඩිට් කර කර ඉන්නවා. කොයි විදියටද එඩිට් කරන්නේ? තමන්ට හොඳයි කියලා හිතන විදියට, නැත්නම් ඉල්ලන විදියට. ලෝකයා ඉල්ලන විදියට එඩිට් කරනවා, නැත්නම් තමන්ට හරි කියලා හිතන විදියට එඩිට් කරනවා. අපිට හරි සරල දෙයක් තියෙන මේ ලෝකයේ නිත්‍යයක් තියෙනවා නම් ඒ අවිද්‍යා පත්‍ය සංඛාරා. ඒක තේරුම් ගන්න. නිත්‍යයක් තියෙනවා නම් අබමල් රේණුවක් හරේ පරමාණුවක් හරේ ඒ මොකද්ද? අවිද්‍යා පත්‍ය සංඛාරා. ඒ ලෝකයේ යථාර්ථය තමයි පදනමක් නිත්‍යතාවයක්, දෘෂ්ටිතාවයක්, සංකල්පතාවයක් නොමැති නිරාමිස ස්වභාවය, අවේදීත ස්වභාවය, අසංකාරික ස්වභාවය, අකාලික ස්වභාවයෙන් යුක්තයි මුළු මහත් ලෝකය. අන්න ඒකට අනිත්‍ය කියන්නේ. අකාලික බවටම තමයි අනිත්‍යයි කියන්නේ. ඔබ ඒක තේරුම් ගන්නවද, පිළිගන්නවද? අකාලිකයි කියන්නේ අනිත්‍යයි කියන්නේ දෙකක්ද එකක්ද? පොතට අනුව බැලුවොත් එහෙම අනිත්‍යයි කියන්නේ එක අර්ථයකයි හාමුදුරුවනේ තියෙන්නේ, අකාලිකයි කියන්නේ තව අර්ථයක කියන්නේ. එහෙමනම් එයා හරියට ධර්මය අවබෝධ කරලා නෑ. එයා වචන දෙකක් තේරුම් විතරයි අරගෙන තියෙන්නේ. බුදුහාමුදුරන්ගේ අකාලිකෝ ධම්මෝ කියන වචනේ, අනිත්‍යයි කියන වචනේ දෙකම එකයි. අවේදීතයි කියන වචනයත් අනිත්‍යයි කියන වචනයත් එකයි. අසංඛාරිකයි කියන වචනයත් අනිත්‍යයි කියන වචනයත් එකයි. ලෝකෝත්තරයි කියන වචනයත් අනිත්‍යයි කියන වචනයත් එකයි. ඔන්න මහා පණ්ඩිත හාමුදුරන් වහන්සේලාට අභියෝගය. දැන් ඒගොල්ලන්ගේ ඔළුව අවුල් වෙනවා මේක අහපු. ඈ එහෙම කොහොමද වෙන්නේ? එහෙම කොහොමද වෙන්නේ? ඈ එහෙම නම් ඉතින් අනිත්‍යයක් විතරක් කියලා දෙන්න පුළුවන්. පුළුවන්. අනිත්‍ය අනේකාකාර වලින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අවස්ථා සමුදායක් නිසා වෙනම ධර්මයක් එක එක තැන්වල දේශනා කරන්නේ. කොතනින් බැලුවත් සාගරයේ ලුණු රස වගේ මහණෙනි, මාගේ ධර්මයේද ශාස්ත්‍රයේද කොතනින් බැලුවත් නිර්වාණ රසයෙන් අනිත්‍ය රසයෙන් යුක්තයි. අනිත්‍ය කියන එක මේ සමාජය දන්නේ නැහැ. අනිත්‍ය දන්නේ රහතන් වහන්සේලා පමණයි. එතකොට අපි දැනගෙන තියෙන අපි දහම් පාසල ඉගෙන ගත්තේ අපිට මේ හාමුදුරුවෝ උගන්වන්නේ ඒ අනිත්‍ය නොවේ. ඒ තවත් උන්වහන්සේ විසින් දකින හදන නිත්‍යතාවය. උන්වහන්සේගේ සංකල්පීය නිත්‍යතාවය උගන්වන්නේ. තේරෙන්නේ? අනිත්‍ය උගන්වන්න බෑ. එය දැන ප්‍රත්‍යක්ෂ කටයුතු ධර්මයක් මිසක් උගන්වන්න බැරි ධර්මයක්. ඇයි උගන්වන්න බැරි? ඉගැන්නුවොත් ඒක උගන්වන්න වෙන්නේ රූප ඔස්සේ. සඤ්ඤා ඔස්සේ. විඥානය ඔස්සේ. නාම රූප ඔස්සේ. මේ සදායතන ඔස්සේ උගන්වන්න වෙන්නේ. සෑම ඉගැන්වීමක්ම සදායතන සම්බන්ධ කරගෙනද නැද්ද? සම්බන්ධ කරගෙන තියෙනවා. එතකොට පංච උපාදානස්කන්ධයෙන් බැහැරව පවතින ධර්මයක් පංච උපාදානස්කන්ධය හරහා අවබෝධ කරවන්න බෑ. අවබෝධ කරවන්න බෑ. මොකද දැන් තේරුම් ගන්න මේ අපි දරාගෙන ඉන්න දේවල් අපි තේරුම් ගන්නවා. තේරුම් ගැනීම නිසා අවිද්‍යාවෙන් අනවබෝධයෙන් පරිහරණය කරපු ධර්ම අවබෝධයෙන් පරිහරණය කරන්නට පටන් ගත්තට පස්සේ දුක පීඩාව අඩුයි. ඒක දන්නේ නැතුව පරිහරණය කළාම තමයි අපිට ඒක දුක පීඩාව තියෙන්නේ. කැඩෙන ධර්මතා කැඩෙන විදියට, බිඳෙන ධර්මතා බිඳෙන විදියට, නැති වෙන ධර්මතා නැති වෙන විදියට, අයිති ඇති ධර්මතා අයිති ඇති විදියට, අයිති නැති ධර්මතා අයිති නැති විදියට. මෙන්න මේ ස්වභාවික දර්ශනය පහළ කර ගැනීමයි මිනිස්සුකගේ වගකීම. මේ දර්ශනය ඔබට තියෙනවද කියලා බලන්න. මේ සාමින් වහන්සේට මේ පේන දේ ඔබට පේනවද කියලා බලන්න. මේක අවබෝධ කරගත්තාම ඒ අවබෝධය තුල ඉන්නත් හරීම ලේසි. බයිසිකල් පදින්න පුරුදු වෙච්ච කෙනාට බයිසිකලයක් පදයි යන එක හරීම ලේසි වැඩක්. වාහනයක් එලවන්න පුරුදු වෙච්ච කෙනාට වාහනයක් එලවන්න යන එක ලේසිම ලේසි වැඩක්. හැබැයි වාහනයක් පුරුදු නැති කෙනෙකුට වාහනයක් අතට ගන්න එක මරබිය දනවන කාරණයක්. ඒ වගේ තමයි සද්ධර්මය අවබෝධ කරගත්තට පස්සේ ඒක දේශන එක, ඒ තුළ පවතින එක, ඒ තුළ ජීවත් වෙන එක හරීම ලේසි කාරණයක්. සද්ධර්මයේ දේශනා කිරීම කියලා කියන්නේ මගේ තියෙන හොඳම එන්ජෝය කරන වෙලාව, සතුටෙන් ඉන්න වෙලාව. මොකද හේතුව? යාට ඒ තරම් ඒක පුරුදුයි. ඒක එහෙම තමයි. දැන් අපි හිතනෝ සර්ගස් පෙන්නනෝ. සර්ගස් කාරයෙක් ඉතාම භයානක සර්ගස් එකක් පෙන්වන්නේ. නමුත් එයා ඒක පුරුදු වුණාට පස්සේ ඒක එයාට ඉතාම ලෙහෙසියෙන් සතුටින් කරන කාර්යයක් බවට පත් වෙන. ඒ නිසා භාවිතා බහුලී කතා වුණාට පස්සේ ඒක එයාට ගැටලුවක් නෙමෙයි. දැන් මෙතන ඉන්න පින්නතුන් එක්ක අපි සාකච්ඡා කරලා බලමු. අවශ්‍ය කරන කරුණු කාරණා මොනවද? තේරුම් ගත යුතු ධර්මතා මොනවද කියලා තේරුම් ගන්න අපි උත්සාහ කරමු. තේරුම් ගන්න මොනවද අලුත් අවුරුද්දේ තමන්ට තේරුම් ගන්න තියෙන, අවබෝධ කරගන්න තියෙන කරුණු? අවුරුද්ධ මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව කළාද සම්මා දිට්ඨියෙන් යුක්තව කළාද? සම්මා දිට්ඨියෙන් යුක්තව අවුරුදු සමරන්නත් පුළුවන්, මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව අවුරුදු සමරන්නත් පුළුවන්. අවුරුද්ද මංගල්‍යයක් කරගන්නත් පුළුවන්, අවුරුද්ද අහුමංගල්‍යයක් කරගන්නත් පුළුවන්. හැබැයි අවුරුද්දක් මිනිස්සු පටන් ගන්නෙ පුපුරවාගෙන. නැකතට පුපුරවනවා. එතකොට මානසට යන්නේ පිපිරෙන විදියට. බ්ලාස්ට් වෙනවා තමයි හැම එකම දකින්නේ. අවුරුද්දම බ්ලාස් වෙලා යනවට කැමතිද? මනෝවිද්‍යාත්මකව බැලුවාම ඒ දර්ශනය තමයි වදින්නේ. අවුරුද්දම පිපිරියන් කියලා ඩෝම් ගාලා රචින්න කරලා දාන. මම නම් ඒව නැකත්තරල රචින්න පුච්චන්නේ නැහැ. මොකද ඒ දර්ශනය මනෝවිද්‍යාත්මකව ඔළුවට එනවා ඒ ඇති වෙන සංකේතයෙන්. අවුරුද්දම පිපිරියන් ඩෝම්. ඒ පහනක් දැල්වන්නේ චාලිත්‍රානුකූලෝ ඒ සමීදලෝ පහනක් දැල්වන්නේ ආලෝකමත් වෙන්න. එතකොට අපේ මේ ව්‍යාපාරය, අපේ මේ ගෘහය, අපේ මේ ආතන ආලෝකමත් වේවා කියන අදහසින් තමයි පහනක් දැල්වාගෙන වැඩ කරන්නේ. මේගොල්ලෝ අවුරුද්දම පිපිරියන් කියලා ඩෝම් ගලන පුරවන. එයා දකින්න කෑලි 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 විසින වටේට. මිනිස්සුන්ගේ හැම දෙයක්ම ওই විදිහට පුපුරලා ගියොත් එහෙම මිනිස්සුන්ට භාග්‍ය වාසනාව සතුට තියෙන එකක් නැහැ. හැමදාම අවුරුද්ද, හැමදාම අලුත් දවසක් තමයි මේ චක්‍රවාටයේ මෙහාට ගියපු ලෝකෝත්තර බවට පත්වෙච්ච කෙනාකට, විශ්වේවා විශ්වවාසිකයෙකුට එහෙම අවුරුද්දක් නෑ. සම්ප්‍රදායක් තියෙන නිසා, චාරිත්‍රයක් තියෙන නිසා ඔය කරන්න ඒකට කමක් නෑ. නමුත් මේ විශ්වයෙන් එහාට ගියපු කෙනාට හැම දවසකම කිරි ඉතිරෙනවා, හැම දවසකටම අවුරුද්ද, හැම දවසකටම නැගතට කෑම අනුභව කරනවා වගේ අලුත් බවක් එහාට තියෙනවා. එයා පරණ වෙන්නේ. ඇයි මිනිස්සු පරණ වෙන්නේ? ඇයි මිනිස්සු වයසට යන්නේ? ඇයි මිනිස්සු පරණ වෙන්නේ? ආ ඔය දින්නේ ඒගොල්ලෝ කාලය තුළ. කාලය තුළ හිටියොත් පරණ වෙනවා, කාලය තුළ හිටියොත් වයසට යනවා. කාලය තුළ ඉන්නේ නැත්නම් එයා පරණ වෙන්නෙත් නැහැ, වයසට යන්නෙත් නැහැ. තේරුණාද? අකාලිකව සිටිනකොට කාලයෙන් තොර වුණාම වයසට යන්නේ. එතකොට හැම මොහොතකම නිව් ඉයර් එකක් තමයි තියෙන්නේ. හැම මොහොතකම නිව් ඉයර්. දැන් ඔයගලන්ට අවුරුද්ද පහ වුණානේ. අවුරුද්ද දාසින් දාස පහ වෙනවා. ඊට පස්සේ ඊළඟ අවුරුද්ද ටිකෙන් ටික ලං වෙනවා. එහෙම තේරෙන්නේ කාලය තුළ හිටියොත් නැත්තම් ඉතින් හැමදාම කිරි උතුරවාගෙන ඉන්න පුළුවන්. කාලය කියන්නේ මහා පුදුම භයානක සංවේදීතාවයක් දෙන දෙයක්. සෑම තප්පරයක් ගානේම ඔබට ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛ දෝමනස්සයෝ ගැන අඳෝනාවක් සංඥාවක් දෙනවා. පහු වෙන වාරයක් පාසා මිනිස්සුන්ගේ හිතවලට බිය තියෙනවා. ජාති ජරා මරණ ඉක්ම වූ නැති කෙනෙකුට පුදුම බියක්. දවසක් නීති ශාස්ත්‍රයේ ඉන්න ඉහළම උසාවික වැඩ කරන ඉහළම තත්ත්වය. අදිනීතිඥ වගේ කෙනෙක් ඇවිල්ලා මේ කිව්වා, හාමුදුරනේ මට හැමදේම තියෙනවා. කොහොම තියෙනවා? ආරක්ෂාව තියෙනවා, ධනෙ තියෙනවා, බලය තියෙනවා. ඒ වුණාට සාහිණාස මට ලෙඩ වෙයි කියන බයයි, මරණයට බයයි තදින්ම තියෙනවා. ඒකට නඩු කියන්නත් බෑ. ඒකත් එක නඩු කියන්නත් බෑ. මොනවද? මරණ බයයි, ජරා බයයි දෙක තියෙනවා. ඒකට මහා පුදුම බයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. පුදුම බයක් තියෙන්නේ. නමුත් ඒකට පත් වෙයි කියලා අපි දන්නවා. ඒකට මම හරි බයයි. ආන්න තේරුණා නේද? ජාති, ජරා, ව්‍යාධි, මරණ ඉක්මවන්න පුළුවන් සද්ධර්මයෙන් පමණයි. ඔබ මරණ බය ඉක්මවපු කෙනෙක්ද? ඇයියේ අවුරුදු වලට අපේ කම්ම කෙනෙක් බණහන මේ අතරමින් අම්ම කෙනෙක් කිව්වා, ආමඳුරනේ දැන් නම් මයි යකාටවත් බය නැහැ. කිසි කෙනෙකුට දැන් මගේ හිත බය නැහැ. හෙමින් හෙමින් අවබෝධය පැන නගිනවා. හැමදාම ඇවිල්ලා කියනවා මේ ටික අවබෝධයි, මේ ටික අවබෝධයි. ඉතින් මට දෙන්න තියෙන උපදේශය මම දන්නවා. ඉතින් මේක ටිකෙන් ටික ටිකෙන් ටික ආලෝකමත් වෙලා වැඩෙන දහමක් කියලා. ඉතින් ඔහු බනහගෙන යන්න, ඔහු බනහගෙන යන්න. ධර්මයේ භාවිතා බහුලීකත වෙන තරමට ධර්මය වැඩෙනවා එයා ළඟ. ඒක හරියට ආලෝකය වගේ. මේක පටන් ගන්න පොඩි පහන් දැල්ලක් වගේ. මේක ආලෝකමත් වෙනවා, හිරු ආලෝකයේ තරමට. බුද්ධෝ සූර්යෝ තමෝ, බුදුහාමුදුරුව හිරු මඩල වගේ කියනවා. මහා ඥානාලෝකයේ හිරු මඩල බුදුහාමුදුරුව. අපි ඒ හිරු මඩලෙන් අපේ පුංචි පහන්සිල දල්වාගෙන මේ කටයුතු කරනවා. පොඩි පහන් දැල්ලක් ඇති කරගෙන තියෙනවා. යාන්තම් පළවල් වල වැටෙන්නේ නැතුව, කාණු වල වැටෙන්නේ නැතුව, ගස් වල හැපෙන්නේ නැතුව, සර්පයෝ පාග ගන්න නැතුව, කටු වඳුරු පාග ගන්න නැතුව යන්න. තියෙනවද එහෙම ලාම්පුවක්? අත එහෙම ලාම්පුව නැතුව අන්ධභාවයෙන්ද තාම යන්නේ? චක්කුං උදපාදේ ඇස්සැරිලා දිනනෝ ආලෝකෝ උදපාදේ, ඇස් දෙක දිනනෝ ලාම්පුව දිනනෝ. බුදුජානන් වහන්සේට හිරු මඩල වගේ ඒ ආලෝකයේ පුදන අපිට අඳුම තරමේ තියෙනවද මේ පහන් දැල්ල වාගේ ආලෝකය? මම ඔබ තුල බලන්න, එහෙම ආලෝකයක් දැනෙනවද? සිහිය ප්‍රගුණ වෙන තරමට. සිහිය ප්‍රඥාව ප්‍රගුණ වෙන තරමට, වැඩෙන තරමට. ප්‍රඥා පාරමිතා කියන්නේ එක පුරනවා, ප්‍රඥාව පුරන්න ඕන. මේ එක එක පාරමිතාවට බෝසතාණන් වහන්සේගේ කතන්දර තිබුණා කියලා මේ එක එක ආත්මෙට ඕගොල්ලෝ හිතන්න එපා. එක එක ආත්මෙදී එක එක වඩන්න ඕන කියලා. මේ හැම එකක්ම මේ ආත්මෙ වඩන්න තියෙන දේවල්. මම මේ පාර වීරිය විතරක් වඩනවා. ලබන ආත්මෙ මම ඉවසීම පුරුදු කරනවා. ඒව ගියොත් එහෙම කවද කරන්න පුළුවන් ඒත් දන්නේ නැහැ. මේ සියල්ලම අපිට වඩන්න තියෙන්නේ. එක එක්කෙනා ළඟ තිබුණේ එක එක දුර්වලතා. ඒ දුර්වලතා තියෙන තැන්වලදී දුර්වලතාවේට උපදේශයක් දෙන්න බුදුරජාණන් වහන්සේ උදාහරණයක් අරගෙන, කතා ප්‍රවෘත්තියක් අරගෙන, ලස්සනට ඒ වීර්යය කරපු විදිය, ඒ ඉවසීම පුරුදු කරගත්ත විදිය, ඒ ප්‍රඥා පුරුදු කරගත්ත විදිය, ඒ ප්‍රඥා ගෝචරව කටයුතු කිරීම නිසා ජය ලැබපු විදිය ආදී වශයෙන් දේශනා කරනවා. අපි පටලවගෙන තියෙන්නේ ඒකයි. මේක අන් අයට කියපු නොයෙකුත් නොයෙකුත් කරුණුකාරණ අපිට එක් රැස් වෙලා පොතක් හැටියට තියෙනවා. ඒ පොත බලන අපි පටලවා ගන්නවා. තමන්ට උමනා කරන දේ මොකද්ද කියලා තමන් ගලප ගන්න දන්නේ නැතුව යනවා. ඊට පස්සේ ඒකෙන් ඔළුව අවුල් වෙනවා. ඊට පස්සේ තර්ක විතර්ක මැද්දේ වයසට යනවා. මොකක්වත්ම නැතුව මිනිස්සු මේ දෙනවා. ඔන්න රියල් බුඩිස් සැබෑ බෞද්ධ බෞද්ධයෝ විතර මිත්‍යා දෘෂ්ටිකයෝ මේ ලෝකෙ කොහොවත් නැහැ. ඇයි එහෙම කියන්නේ? අනිත් ආගමිකයන්ට සීලබ්බතා පරාමාස 2යි 3යි 10යි 15යි 20යි 30යි තියෙන්නේ. එහෙමයිනේ නේ? වැඩියේ නැහනේ. අපේ අයට කෝටියක් සීලබ්බත පරාමාස තියෙනවා. කෝටියක් මිත්‍යා දෘෂ්ටික තියෙනවා. කෝටියක් ගැටෙන්න දේවල් තියෙනවා. කෝටියක් ඇලෙන්න දේවල් තියෙනවා. හැම එකකින්ම කෝටිය කෝටිය තියෙනවා. ඒ නිසා බෞද්ධය විතර මිත්‍යා දෘෂ්ටිකයෝ මේ ලෝකේ කොහෙවත් නැහැ. අනිත් අය මිත්‍යා දෘෂ්ටිකයෝ තමයි. එයා ඒ තරමට මිත්‍යා දෘෂ්ටියේ නැහැ. අඩුයි. ටිකයි තියෙන්නේ. 10යි 15යි 20යි 30යි එතනින් ඉවර වෙනවා. මොකද පොත පොඩීනේ. චූටි පොතයි. ඒ අනිත් ඔක්කොම ආගම් වලට තියෙන මේ පොඩි පොතක් තියෙන්නේ. අපිට කරේවත් එල්ලගෙන යන්න බෑ ඒ ටික. ඒ තරම් ලොකු පොත් ගොඩක් තියෙනවා අපිට. ඇයි හේතුව? ඒ හැම දෙයකින්ම අපි මේ දෙකේ සම්මාදිට්ඨිය තියෙන එක හරි. ගන්නෙ මොකද්ද මේ සත්‍ය අනවබෝධේ? ඒවෙන් ගන්නෙ දෘෂ්ටි. දෘෂ්ටි හැම එකක්ම මිත්‍යා දෘෂ්ටි. ආයි දෘෂ්ටි වල මේ සම්මාදිට්ඨියව නැහැ. දෘෂ්ටි හැම එකක්ම මිත්‍යා දෘෂ්ටික. දැන් ඕක තේරුම් ගත්තොත් ඒක එහෙම නෙමෙයිද? දෘෂ්ටි හැම එකක්ම මිත්‍යා දෘෂ්ටික. සංකල්ප හැම එකක්ම මිත්‍යා සංකල්ප. වචන හැම එකක්ම මිත්‍යා වචන. මට හොයලා දෙන්නකෝ සම්මා දිට්ඨිය. මට හොයලා දෙන්නකෝ සම්මා සංකප්පයක් හොයලා දෙන්න. මට හොයලා දෙන්න සම්මයක් වචනයක් හොයලා දෙන්න එකක්. සාදු කියලා බාර ගන්න පුළුවන් නම් හපනෙක් ගෙනල්ලා දෙන්න හොයලා. විද්‍යාත්මක යථාර්ථවාදී සංකල්පයෙන් බැහැර වූ දෘෂ්ටියෙන් බැහැර වූ වචනයක් මට ගෙනල්ලා දෙන්න. දෘෂ්ටි නම් කතාවක් නෑ. දෘෂ්ටියක් කිව්වොත් ඒක දෘෂ්ටි දිනනවා නම් ඒක සම්මාදිට්ඨික නෙමෙයි. ඒක මිත්‍යාම තමයි. දෘෂ්ටි නම් මිත්‍යාමයි. සංකල්ප නම් මිත්‍යාමයි. වචන නම් මිත්‍යාමයි. එතකොට අනිත් ඒවා සමාධි නම් මිත්‍යාමයි. සිහිය නම් මිත්‍යාමයි. ආජීවයක් තියනවද? වායාමයක් තියනවද? මිත්‍යාමයි. උත්සාහයක් තියනවද? මිත්‍යාවක්මයි. පැවැත්මක් තියනවද? යම්කිසි ජීවන රටාවක් තියනවද? මිත්‍යාවක්මයි. බලන්න ඔබ තේරෙනවද නැද්ද බලන්න. ඔතෙන්ට තමන්ගේ නුවණ විනිවිද ගිහිල්ලා තියෙනවද කියලා බලන්න. ඕක හාත්පස තමන්ට නිරවුල්ව අර අඳුරේ ඉන්න කෙනෙකුට පහනක් දැල්ලුවා වාගේ විවෘතව පේනවද? පටලැවිලි ගොඩකද ඉන්නේ? ඇත්තම පටලැවිල්ලක් තියෙනවා නම් තව 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 බලන්න. මේක මේක මෙහෙම නෙමෙයිද? මේක මෙහෙමද බලන්න. ඔබේ ආධ්‍යාත්මික අවබෝධයට සමාන්තරව බලන්න. පොත්වලට සමාන්තරව නෙමෙයි. සිහිය නම් සෑම සිහියක්ම මිත්‍යාව. රහතුන්ට සිහිය නැහැ කිව්වොත් ඕගොල්ලෝ පිළිගන්නවා. ඒගොල්ලන්ට මේ ලෝකය පිළිබඳව කිසිදු සිහියක් නැහැ. ඕගොල්ලෝ සිහිය කියලා කියන්නේ මොකටද? පුජ්‍යලත්වයට. පුජ්‍යල න්‍යායකට. සිහිය. රහතුන්ට සිහිය නැහැ. ඒ සිහිය ඇතුලේ මුඛවත්ම නැහැ. දැන් ඕගොල්ලන්ගේ සිහිය පින්නතුනේ බෙදන්න පුළුවන් එක එක දේවල් පිළිබඳව. දැන් ආස්වාස ප්‍රාස්වාසය පිළිබඳව සිහිය ගත්තාම අපි එකට කියනවා ආනාපාන සති. එතකොට ඒ සිහිය මුල් වෙලා තැනක් තියෙනවා. එතකොට ආස්වාසයට ප්‍රාස්වාසයට පමණක් නම් කළාම අපි ආනාපාන සති කියලා වචනයක් ඇහුවා. එතකොට gedara ගැන හිතනකොට gedara ගැන සිහිය, ධනය ගැන හිතනකොට ධනය ගැන සිහිය, ඥාති ගැන හිතනකොට ඥාති ගැන සිහිය, අකුසල ධර්ම ගැන හිතනකොට අකුසල සිහිය, කුසල ධර්ම ගැන හිතනකොට කුසල සිහිය, කුසල සති. රහතුන්ට සිහිය නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? ඒ සිහිය ඇතුලේ බඳින්න පුළුවන් දෙයක් නැහැ. බඳවන්න කොහොමවත් ඒ සිහිය අවශ්‍ය කරන්නේ නැහැ. ඇයි? තණ්හා මාන දිට්ඨි අයින් කළාට පස්සේ ඒ සිහිය, ඒ සතිය හාත්පස අසංකාරිකයි, අවේදීතයි, නිරෝධ සහගතයි. ලෝකය ඉක්මවූල් හෙයින් ලෝකෝත්තරයි. ලෝකෝත්තර බව කියන්නේ සදහායතනවලින් එහා පැවැත්ම. සදහායතනවලට ගෝචර වන සීමාවෙන් එහා පැවැත්ම. මනෝධාතුවේ වින්දන ස්වභාවයට හසු වෙන ස්වභාවයෙන් එහා පැවැත්මකට කියනවා ලෝකෝත්තර. ලෝකෝත්තර බවට පිවිසෙන්න පුළුවන්කම තියෙන්නේ සංඥාව දුකක් කියලා තේරුම් ගත්තොත්, වේදනාව දුකක් කියලා තේරුම් ගත්තොත්, විඥාණය දුකක් කියලා තේරුම් ගත්තොත්, විඥාණය ඇත්තක් සත්‍යයක් සැපක් කියලා අල්ලගත්තොත් දැන් සමහර අය තේරෙන්නේ නැති බවට අකමැති වෙලා තේරෙන්නේ නැහැ කියලා මේ භාවනා වැඩසටහන අතහැරලා දාලා යනවා. සමහර අය මේ වේදනාවන් අතර තේරුමක් නැහැ. මේ උගත්කම් අතර තේරුමක් නැහැ. මේ තේරුම් ගත්ත දේවල් අතර කිසි තේරුමක් නැහැ කියලා මේ තේරුම් ගත්ත දේවල් ටික අයින් කරගන්නේ කොහොමද කියලා කල්පනා කරලා මෙතෙන්ට එනවා. ඇත්ත වශයෙන් මෙහාට එන්න ඕන තේරුම් ගන්න මහන්සි වෙන කට්ටිය නෙමෙයි, මේ තේරිච්ච දේවල් ටික අයින් කරගන්න අය. එතකොට එයා මේක තේරුන්නේ නැහැ කියලා නෙමෙයි යන්නේ, එයා උත්සාහ කරලා තියෙන්නේ මෙහි මොනවා හරි ගන්න. හොරගම් කරන්න. ගන් try කරලා බලනවා, බලනවා ගන්න බෑ. පස්සේ ගන්න දෙයක් නැහැ. ඒ එකතු කරන කෙනෙක්. එකතු කරගන්න බැරි නිසා යා ඉතින් බහැර වෙනවා. මෙහෙට එනවා හාමුදුරන්ගේ ගන්න දෙයක් නෙමෙයි අපිට ඕන මේ තියෙන දේ අතහැර ගන්න. මට ප්‍රශ්න ටිකක් තියෙනවා, ගැටලු ටිකක් තියෙනවා, මෙන්න මේක සුද්ධ කරගන්න ඕන, හාමුදුරන්ගෙන් දෙයක් ගන්න නෙමෙයි. මේක අතහැර ගන්නයි ඕන කියලා කෙනෙක් කියනවා මෙතෙන්ට. ආන්න යාට පුළුවන් අතහැර ගන්න. තේරුම් ගන්න නෙමෙයි තේරුම් අතහරින අයටයි මේ සද්ධර්මය තියෙන්නේ. තේරුම් ගන්න ගියාම අමාරු යටනේ. මේ මේ සද්ධර්මය නම් තේරුම් ගන්න බෑ කාටවත්. තේරුම අතහරින්න ඕන. මොකද්ද තේරුම? අරය හරය අරහත් වෙන්න ඕන. මොකද්ද? අරය හරය ඉතුරුව අල්ලගත්ත දේවල් ආසාවල් මිමිති යන්න ඕන. අහකට විසි කරන්න ඕන. කිසිත් ආසා නැති අරහත්. කිසිත් ආසා නැති මහා ලොකු ආසා ගොඩක් නෑනේ, ටිකයිනේ ආසා තියෙන්නේ. කෙටිම කරලා කිව්වහම මහා ලොකු අභිධර්ම දන්නේ නැති වුණාට කමන්නේ. ඇලෙනවා කියන එක දන්නවා, ගැටෙනවා කියන එක දන්නවා. මොකද්ද මේ දෙකේම ක්‍රියාත්මක වෙන්නේ? ආසා. ගැටෙන්නේ ආසාව නිසා, ඇලෙන්නේ ආසාව නිසා. එතකොට මේ ඇලීමත් ගැටීමත් කියන එක කිසිම දෙයක් තේරුමක් නැහැ කියලා එයාට ඒ දෙකට ආසාවක් නැති වුණාට පස්සේ එයාට මේ ලෝකෙ මොන තරම් වෙනසක් වුණා ඒ කිසි දෙයක් කෙරෙහි ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. හරියට මේ වගේ කෙනෙක් දැන් මේ අවුරුදු කාලේ ගෙදරට එනවා කවුරු හරි ඥාති කෙනෙක්. ඔයගොල්ලගේ දුව ආහාරි පුතා ආහාරි කාමරේටම වෙලා ඉන්නෝ. ඒ ඥාති ආවම එළියට ආවේ නැහැ. එතකොට අහනවා, ඇයි දුව ඇයි පුතා ඔයා එළියට ආවේ නැත්තේ? ඒ මාමලා ආපු වෙලාවේ. එයා කියනවා, මං ආස නැහැ. කියන්නේ හොඳින් කතා කරනවා, තරහින් බැනගන්නවා, මොහොකටවත් එයා ආස නැහැ. මං එයාලට වැඩි ආස නැහැ. මං එයාලට ආස නැහැ. එතකොට මොකද වෙන්නේ? ඥාති ආවා, අම්මල තාත්තලත් එක සතුට සාමච්චි කතා කළා, කැම්බීම ගත්තා, තේ බිව්වා, hina වුණා. ඒගොල්ලොත් එක සතුට වෙලා ගියා, කාමරේට එලා නිදාගත්තා. තේරෙන්නේ? ආසා නැහැ. ආන්න ඒ ළමයා ඔබ වෙන්න. සියලු සංස්කාරක ධර්ම ඥාති ටික එනවා. ඇයිල දොරට තට්ටු කරනවා. ඒගොල්ලෝ කාලා බීලා ඕ සතුට සාමච්චියේ ඉඳලා ඒගොල්ලෝ ගියා. ඊට පස්සේ කවුරු හරි වටපිටාවේ ඉඳලා අහන, ඊයේ ඔයගොල්ලන් ගෙදරට ලොකු නෑයෝ ටිකක් ආව නේද? අපි දැක්ක ලොකු වාහන 6ක් 15ක් ඉස්සරහා තිබුණා. මන් දන්නේ නෑ මම. ඕ කම්මන් නිදාගත්තා. මම දන්නේ නෑ. ඇයි ඔය හොඳ යාළු ටිකන්නේ ගොළු මේ පිටරට ඉඳලා ඇවිල්ලා තින්නේ? මන් දන්නේ නෑ, මට ඒක වැඩ මං ආස නෑ. ඒ වගේ මේ සංඥාවල් වලින් ඉඳුරන් වලින් එන දේවල් තියෙන ඒව හැමෝෙදී කිසිම ඕ ඇලීමක් ගැටීමක් හටගන්නේ මේ රහතන් වහන්සේටත් කිසිත් ආසා නැති. දැන් අර දරුවා ආසා නැතුව ඉන්නවා කියන එක නෙමෙයි මම මේ උදාහරණයක් ගෙනාවේ. ඒ දරුවා රහත් වෙලා ඉන්නවා කියන එක නෙමෙයි. යාට මොකක් හරි පෞද්ගලික අකමැත්තක් නිසා හරි මොකක් හරි නිසා එයා ආස නැහැ කියලා කියන්නේ. එක්තරා උදාහරණ සුලබ නැහැනේ. ඒ නිසා අපි ගන්නවා මේ ඉන්ද්‍රයන් හමු වෙ එන දේවල් පිළිබඳව ඇලීම් ගැටීම් හමු වෙදි මේ ආස නැහැ. මොකද ඇසුරු කරන්න ආස නැහැ. ඇයි ඇසුරු කරන්න ආස නැත්තේ? තේරුමක් නැහැ. ඒ අවසානයත් එහි ආරම්භයත් මම හොඳින්ම දන්නා බැවි. ආරම්භයත් අවසානයත් දන්නා බැවි. රහතන් වහන්සේ කියලා කියන්නේ සිල්වත් කෙනෙක් නෙමෙයි. ඔයාලා ඒක පිළිගන්නවා. සිල්වත් කෙනෙක් නොවන නිසා තමයි උන්වහන්සේලාට දුස්සීලයි කියලා බැන්නොත් තරහ යන්න ඇත්තේ. ඔබ සිල්වත්. ඔබට කවුරු හරි දුස්සීලයි කියලා බැන්නොත් තරහ යනවා. ඒ සීලබ්බත උපාදානෙ ඉන්නේ මම මෙච්චර හොඳ කරනවා මම මෙච්චර හොඳට එන මට නේද බැන්නේ මම ඔකක බෙල්ල මිරිකනවා කියලා හිතන. මේ ලෝකේ හොඳ කෙනෙක් වෙන්න ගියාම තමයි නරකම කෙනා නිර්මාණය වෙන්නේ. රහතන් වහන්සේ සිල්වතෙක් නෙමෙයි කිව්වහම රහතන් වහන්සේ දුස්සීලයකුත් නෙමෙයි සිල්වතෙකුත් නෙමෙයි. කොතනින්ද? දර්ශනයෙන්. අස්මිමානෙන් තමයි මම සිල්වත් කියලා හදන්නේ. පිළිගන්නවද නැද්ද? ඈ සීලබ්බත උපාදානයයි සිල්වත්කම කියලා කියන්නේ. සීලබ්බත උපාදානේ නැද්ද බෞද්ධ ළඟ? තියෙනවා. අනිත් ආගමිකයෝ ගැනත් තියෙනවා. සීලබ්බත උපාදාන තියෙනවා. ඒගොල්ලෝ තොප්පිය දාන්න, ඇඳුම අඳින්න, කළු අඳින්න, සුදු අඳින්න, අරව කරන්න, මේ කරන්න සීලබ්බත උපාදාන තියෙනවා. සම්මුති පැවැත්මක් තියෙනවා. දැන් අපිත් මේ හිස බූගාල ඉන්නවා, මේ සිවුරු අඳිනවා, එක විදිහකට අඳිනවා. මේ සම්ප්‍රදාය හරි. හැබැයි මේක සීලබ්බත උපාදානය ඒකත් උන්වහන්සේගේ පාදවල උන්වහන්සේ කැමතිද? දැන් මම අකමැත්තෙන්නේ හරි අමාරුවෙන් ඉන්නේ තට්ටි ගාලා ඉන්නේ කියලා. හතට ගෑවම හරීම කූල් නේද? හරීම මේ පහසොයි. කොණ්ඩේ පොඩ්ඩක් වෙවිච්ච ගමන් ඔළුව ගන්නවා වගේ වෙනවා. මේ ගාලම තියෙනකොට ඔයත්තන්ට නම් ඒ අත්දැකීම නැති වෙයි. ගාබු කට්ටියට තේරෙනවා මේ නිකන් ඔළුව ඒසි කළා වගේ. හරි ෂෝටියක් අවුවට තමයි යන්න අමාරු. නැත්තම් හරීම පහසුවක් දැනෙනවා. ඔය ඇඳුම් වලටත් වඩා මේ ඇඳුම හරීම ෂෝ. හරීම නිදහස්. සාරිය පෙරවගේ නේ. සාරිය වගේ හිර නැහැ නේ. නේද? රෙදි කෑල්ල මෙහෙම අරගෙන මෙහෙම දැම්මා. කිසිම මේ ඇඟට තදබදයක් ඇලිලා ගැලිලා නැහැ. ඒ නිසා හරි ලේසි. ලංකාවේදී විතරයි විශේෂ ගෞරවයක් තියෙන්නේ. පිටරට ගියහම මොකද? ඕ නයිස් ඩ්‍රෙස්, පරිසිය ඩ්‍රෙස් කියලා. ආ ඊට පස්සේ ආ ඒක නෑ. ඕ හරි ලස්සනයි ලෝය. ඇදුව මොකද්ද? ස්ටයිල් එක කොහෙන්ද කියලා අර. ඉතින් මාව කියන අපි බොඩිස් පාක් මෙහෙම ආ ඒක තමයි දාගන්නවා. ඇයිදනේ ඇඳුම් මොස්තරයක් කියලා. ඈ කොහෙන්ද මොස්තරය හොයාගත්තේ කියලා. සීලබ්බත උපාදාන. දැන් බලන්න ඇහුනොත් එහෙම කාට හරි මේ ධර්මදර අපේ පාසකයකට හෝ උපාසිකාවකට හෝ භික්ෂුවකට හෝ භික්ෂුණියකට මේ රහතුන් සිල්වත් නැහැ කියලා රහතුන්ගෙන් අහලා බලන්න. රහතුන් සිල්වත් නැහැ. සීලබ්බත උපාදාන නැහැ. තමා ගැන අස්මිමානෙන් ඔව් මම උසස් කියලා නම් කරගෙන නෑ, මම පහත් කියලා නම් කරගෙන නෑ. එක එක තැන්වලදී එක එක ස්වરૂපේ යාට ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ. රජුන් ඉදිරියේද සාමාන්‍ය මිනිස්සෙක් ඉදිරියේද ස්වභාවය. එයා ඒ මොහොතන අනුගත වෙන කෙනෙක්. ක්ෂණිකව රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ හරි පුදුම කෙනෙක්. අර පාට මාරු කරගෙන කටුස්සෙක් වගේ. ඇයි එහෙම කියන්නේ? කටුස කියන්නේ මේ අපේ මිනිස්සු වගේ පාට මාරු කරන කෙනෙක් නෙමෙයි. උගේ ආරක්ෂාවට ඌ යම් ස්වභාවයක ඉන්නවද? පාට මාර්ගවගන්න මේ මිනිස්සුවක් මිනිස්සුන්ට කටුසා වගේ කිව්වට ඒ වෙන අර්ථයක්. ඒ මනුස්සයාගේ වාසියටයි මනුස්සයා මේ ආත්ම ආරක්ෂාවට නෙමෙයි වාසියට පාට මාරු කරගන්නේ. මේ කටුස්සගේ ස්වභාවය තමයි නිරන්තරයෙන්ම අනුගත වීම. ගුරු පොළොවකට ගියාම ගුරු පාට වෙනවා, අනුගත වුණා. කොළ පාට ගහකට ගියාම කොළ පාට වුණා. රන්වන් පාට ගහකට ගියාම රන්වන් පාට. ඒ වගේ කටුසු නැහැ ලංකාවේ වැඩි. ඒ වගේ කටුසු අනුගත වෙනවා. ආන්න රහතන් වහන්සේ කෙනෙක්ගේ ස්වභාවය හැම මොහොතකම කටුස්සෙක් වගේ අනුගත වීම තියෙනවා. දැන් ඔන්න බැනුම් අහන කතන්දරයක්. රහතන් වහන්සේ කටුස්සෙක් වගේ කිව්වා. ඒකේ හොඳ හොඳ පැත්ත දකින්න. ඒකේ තියෙන මේ ස්වභාවිකත්වය ගන්න. අපි හැම තැනටම මේ අනුගත වීම කියන එක පුරුදු වුණාම අපි සටනක් ඇති වෙන්නේ නැහැ නේ. ඒ අනුගත නොවුනම තමයි ඒ ස්වභාවයෙන් මේ ස්වභාවය මාරු කරගෙන තියෙන්නේ. වැද්දෝ ඉස්සරහට යනකොට වැද්දෙක් වගේ ගියාම ප්‍රශ්නයක් නෑ. අපි ළඟ අනුගත භාවයන් අනුගත තත්ත්වයන් වලට ඉඩ නොදෙන්නේ ඇයි අපි? දෘෂ්ටි ධාරී නිසා. වහාම ඔබ ස්ත්‍රී භාවයේ නිදහස් වෙන්න, පුරුෂ භාවයේ නිදහස් වෙන්න, බෞද්ධ කමෙන් නිදහස් වෙන්න, ආගමික කමෙන් නිදහස් වෙන්න, ජාතික කමෙන් නිදහස් වෙන්න, ඉක්මනින් නිදහස් වෙන්න. පිරිමින්ට පිරිමි භාවයෙන් නිදහස් වෙන්න තියෙනවා. කාන්තාවන්ට කාන්තා භවෙන් නිදහස් වෙන්න. කාන්තා භවෙන්ම නිදහස් වුණොත් කාන්තාව එතනම නිවන් දැක්ක. පිරිමියා පිරිමි භවෙන් නිදහස් වුණොත් එතනම නිවන් දැක්කා. ඒ කියන්නේ වෙනත් ගතියකට එක ගතියක් අතහැරලා තව ගතියකට යන්න එපා. මේ තියෙන ගතිය අත්හරින්න තවත් ගතියකට නොයන්න වග බලා ගන්න. ඔන්න ඕක තමයි අමාරුම. තියෙන ගතිය අත්හරින්න තව ගතිය අල්ලගෙන. තියෙන ගතිය අත්හරින්න තවත් ගතියකට නොයන්න. තියෙන ගතිය අත්හරින්න තව ගතියකට නොයන්න. එතකොට අපි කියනවා ගති විමුක්තයි. ගති විමුක්තයි, ගති නෑ. ගති විමුක්ත වුණාට පස්සේ ඇසින්නම් කවර ප්‍රයෝජනයක්ද? කනින්නම් කවර ප්‍රයෝජනයක්ද? නාසයෙන් කවර ප්‍රයෝජනයක්ද? දිවෙන් කවර ප්‍රයෝජනයක්ද? ශරීරයෙන් කවර ප්‍රයෝජනයක්ද? මනෙන් කවර ප්‍රයෝජනයක්ද? රූපය, වේදනාව, සංඥාව, සංඛාරය, විඥානය කවර ප්‍රයෝජනයක්ද? ගතිය තියෙන අයට තමයි ඔක්කොම ඕන. ඒ ගතිය ඉෂ්ට කරගන්න. ගතිය එළියට දාන්න තමයි මේ ඉන්ද්‍රියන් ඕන. තමන්ගේ ගතිය පෙන්වන්න. යක්ෂ ගතිය පෙන්වන්න, පෙරේත ගතිය පෙන්වන්න, දේව ගතිය පෙන්වන්න, මනුස්ස ගතිය පෙන්වන්න, මේ සදායතන උමනා කරන පංච උපාදාන ස්කන්ධය උණු කරනවා. ගතිය එළියට දාගන්න. බලන්න මොන ගතියෙන්ද, මොන ගතියද දැන් ප්‍රයෝජනයට ගන්න කියන මේ මොහොතේ. ගතියස් කරන්න තියෙන ගති රැස් කරන්න නෙමෙයි, ගතිය දුරු කරගන්න. තියාගන්න යුක්ති සහගත ගතියක්, සාධාරණ සහගත ගතියක්. විමුක්ති සහගත ගතියක්. හැබැයි ඉතින් ගති නෑ. ගතියක් තියෙනවා නම් විමුක්තිය එතන නැහැ. ගතියක් තියෙනවා නම් සාධාරණ නැහැ. ගතියක් තියෙනවා නම් යුක්ති සහගත නැහැ. ගතියට තමයි ඇදෙන්නේ. එහෙමනම් රහතන් වහන්සේලා හැමදෙස්සෙම වාසය කරන්නේ කිසිම ගතියක් නැතුව. දැන් අපි අය ගතියක් නැති වෙච්ච ගමන් ගතියක් හදාගන්න උත්සාහ කරනවා. රහතන් වහන්සේලා කරන්නේ ගතියක් ඇති වුණු සැනින් ගතිය නැති කරගන්න බලනවා. දැන් බලන්න ලෝකේ සහ ලෝකෝත්තර ස්වභාවය තියෙන ස්වභාව රහතන් වහන්සේලෙම ඇති වෙන්නේ නැහැ. නමුත් උන්වහන්සේලා ගතිවලට අකමැති බවත් අපේ මිනිසුන් ගතිවලට කැමැති බවත් තියෙන්නේ. කිසි ගතියක් නැහැ කියනවා. එයාට ගතියක් හදා ගන්න ඕන. ගති තමයි අපිට සියලු දුක් රැස් කරන්න ගතිය නිදහස් වෙන. මේ වචන වලට ගේන්න පුළුවන්ද? කවදාවත් වචන වලට ගේන්න බෑ. ඒකෙන් අයින් වෙන්න කියන අයින් වුණාට පස්සේ තියෙන ස්වභාවය පිළිබඳව ඇත්තෙම වචන වලින් කියන්න බෑ. ඒක අපි අපිට දැනෙනවා. ඔබට ඔබේ මල්ල මහන්සි කියන ඔබ මට කියන්න පුළුවන් ඔබේ මල්ල බිමින් තියන්න කියලා. එච්චරයි. සැහැල්ලුව කියන එක ඔබ කොහෙන්ද භුක්ති විඳින්නේ? මුළු ආත්මයෙන්ම හැමෝ යන්තම් ඇති. ආච්චි අම්මලා එහෙම අපිට කියලා දෙන ලොකු මලු අරගෙන ඇවිල්ලා අනේ කොල්ලෝ මෙන්න මේ මල්ලා ගනින් මට බිමින් තියන්න කියලා උදව් කරපන් කියලා කියලා තියෙනවා. ඉතින් අපි ගිහිල්ලා අර මල්ලා අරන් බිමින් තියනවා. හැමෝ යන්තම් ඇති. ඈ කඩපිලේ ඉඳලම මම මේක මේ ගොළු උඩ තියාගෙන ආවනේ බෙල්ල කැඩෙන්න හැදුවා කියලා යා විවේක ගන්න. ඕන්න ඔය සත්‍යය තමයි තියෙන්නේ. මල්ල බිමින් තියන්න, කුණු කද බිමින් තියන්න. ඔය සුනීතට කියපු කතාව, ඔය සුනීත ඇත්ත වශයෙන්ම මේ ඥානවන්ත තරුණ දරුවෙක්. එයක් ගැඹුරෙන් හිතන්න පුළුවන් දරුවෙක් කුණු කද බිමින් තියලා පාරයිනේ තියෙන කානුව වගේ කොටසට බැහැලා වැඳගෙන හිටියේ. බුදුහාමුදුරුවෝ පාරේ වඩිනවා කියලා. බොහොම බාල කුලේ කුණු වදින මේ ජීවත් වෙන දරුවා ගරු කරමින් හිටියේ. කුණු කඳ පැත්තක තිබ්බේ සුනීත වැඳගෙන හිටියේ. බුදුහාමුදුරුවෝ දිහා බැලුවා. බුදුහාමුදුරුවෝ සුනීත කුණු කඳ බිමින් තියන්න කිව්වා. මොකක්? මම බිමින් තියලා නෙදියන්නේ මේ ශ්‍රමණයා ගැස්පෙන්නේ නැද්ද? බිමින් තියලා හිටියේ. එහෙම නැතු කුණුගඳ ඉස්සරහ තියාගෙන ඉන්නේ ගෞරවයට. මේ කොහොමද එහෙම ප්‍රභූවරයෙක් රජ කෙනෙක් එහෙම නැත්තම් කෙනෙක් කෙනෙක්දි කුණුගඳ ඉස්සරහ තියාන කරේ තියලා වුණොත් බෙල්ල කපව ගන්න වෙනවා. ඉතින් ටක් ගාලා එක බිමින් තියලා දන ගහලා වැඳගෙන ඉන්න ඕන ප්‍රභූවරයා යද්දී. ගරු කරන සමහර යටත් විජිත රටවල් වලත් ඔය සමහර කොරියාවේ අර එක පැත්තකත් ඒත් එහෙමයි. ඒ සමහරට ඒ වගේ. එතකොට කල්පනා කළා කුණු බඳ විමින් තියන කුණු කඳ කොහෙද තියෙන්නේ? කුණු කඳ ඇතුලේ තියෙන්නේ. ඒ මොහොතේම තේරුම් ගත්ත කුණු කඳ තියෙන්නේ මගේ කරේ නෙමේ, කඳ අතර නේ තියෙන්නේ. මේ කිවි මොකද්ද? එහෙමයි ස්වාමී. කුණු කඳ මේ තියෙන්නේ මේ කොළුවේදී. තියන්න බිමින් එවලෙම හැව ගැලෙව්වා. එතකොට අර නගරේ තියෙන කුණු කඳයි මේ පුජ්‍යලයා කියන කුණු කඳයි දෙක මෙතන තියදින කිට්ටක් නැගිටලා බුදුහාමුදුරගේ පස්සේ කියන. අපි අපංගමට ගියයි අපි නම් ගුණකද අරයි යන්නේ කියලා හැමතිස්සෙම. එහෙම කියන්න එපා. ඒක හරි නින්දාසහගත කතාවක් නේ. හරි මේ හරි සන්තෝෂෙන් කියන්නේ අපි පුතජ්ජනයෝ අපිට සක්කාය දිට්ඨිය දිනන අපි රහත් වෙලා නැහැ. හරි ආඩම්බරෙන් කියන්නේ මේ විලිලැජ්ජ හිතෙන කරුණ. අපි කොහේ යයි දන්නේ නැහැ. මේව හපං කතාද? හපංකමට කියන්න පුළුවන් දේවල්ද? නෑ, හත්තාම සංවේගෙන් කියන්න ඕන අනේ අපි කොහේ යයි දන්නේ නැහැ. අපි සක්කාය දිට්ඨියේ තියෙන පුතජන මිනිස්සු කියලා බොහොම ඇඬුව කඳුලින් කියන්න ඕන දේවල්. හරි හපංකමින් කියන්න අපි පුතජනයෝ. අපි ගිහියෝ කියලා කියනවා. මේ ලැබිලා තියෙන විශ්වයේ මහා දුර්ලභ වූ භාග්‍යවන්ත අවස්ථාවයි. විශ්වය අතිශයින්ම විශාලයි. ජීවී කොටස් ප්‍රමාණය සත්ව විශ්ය තිංච සීමාවක් නැති සත්ව විශ්යක් තියෙන ලෝකෙ. ඒ සත්ව විශ්ය තුළ ජීවිතේ තේරුම් ගන්න ලැබුණු මහා ප්‍රඥා බලති අවස්ථාව. මේ මිනිසක් බවයි, මේ සද්ධර්මය හමුවීමයි. ගැඹුරින් ගැඹුරින් විමර්ශනය කරගෙන යන්න මුවහත කියන එක පිහියක මුවහත් වෙන්නේ නැතුව බලන්න බෑනේ. මුවහත බලන්න පුළුවන්කම තියෙන්නේ මුවහත් වෙන තරමට. පිහියක් මුවහත් කරද්දී වෙලාසිරි මුවහත බලන්න පුළුවන්ද? බෑනේ. මුවහත් වෙන තරමට තමයි මුවහත පේන්නේ මේ අත තිබ්බහම. ඒ වගේම තමයි ඔබේ මනස දියුණු වෙන තරමට තමයි ඔබේ මනසේ දියුණුව ඔබට හඳුනා ගන්න ලැබෙන්නේ. එහෙම නැතුව හඳුනා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මේ වචන කියන්නේ නිවන් මගට නැග යන්න තියෙන ඉනිමග. දැන් ගහක තියෙන අඹ ගෙඩියක් කඩා ගන්න අපි ඉනිමග තියාගත්තට අපි ඉනිමග කන්නේ නෑනේ. අඹ ගෙඩියයි කන්නේ. මේ වචන මතින් නිවන කියන අඹ ගෙඩිය කඩා ගන්න මේ වචන ගිලින්න එපා, කන්න එපා, දෘෂ්ටිගත වෙන්න එපා, ඇඟේ දාගන්න එපා, ඉනිමග කරේ දියයි යන්න එපා, ඔරුව කරේ දියයි යන්න එපා. විවිධ උදාහරණ දුන්නේ ඒක. හැබැයි කරේ තියන් යනවායි කියලා මේක භාවිතාවෙන් අයින් කරන්න එපා. අඹ ගෙඩිය කඩා ගන්න මේක අනිවාර්යෙන් ඕන. එගොඩ වෙන්න අනිවාර්යෙන් ඕන. මෙගොඩ ඉඳගෙනම ඔරුව වරේ තියා ගන්න එපා කිව්වනේ බුදුහාමුදුරුවෝ කියලා. ඔරුව මෙගොඩ ඉඳගෙනම වීසි කරනවා අපේ අය සමහර අය. කරේ තියාගෙන යන්න, ඉනිමගේ නගින්න, හොඳට ප්‍රයෝජන ගන්න. ඒ අදාළ ප්‍රයෝජනේ අදාළ විදියට. හරි දක්ෂයි අපේ අයට ලිහිසියට පහසුවට මේ වාසියට ධර්මයක් හරව ගන්න හරි ලේසියිනේ. බුද්ධාගම හරි පළල් නිසා ඕන එකක් ඕන පැත්තකට යොමු කරන්න බෑ. බුද්ධාගම විනාශ කරන්නම බුද්ධාගමේ වචන පාවිච්චි කරන්න පුළුවන් නේද? ඒ කියන්නේ බෞද්ධයන්ටම බණ කියනවා බෞද්ධ නොවන අය. බෞද්ධයන්ට මොකක් හරි හිරිහැරයක් කළා බෞද්ධයෙකුට නැගී හිටිනකොට ඕන්න බෞද්ධයන්ට මැවිල්ල කියයි බුදුහාමුදුරු කියලා තියෙනවා නේද? නැහැ නේ නේ වේරාණ කියලා. ඒගොල්ලෝ වෛර කරන්නේ කාරී ඒගොල්ලෝ. ඒ වුණාට බෞද්ධයන්ටයි කියන්නේ එහෙම කරන්න. හරි ලේසි. හරි ඕන පැත්තකට හදන්න පුළුවන්. හරි තේපත්තියක් වගා කරපු හාමුදුරුවොත් එහෙම කිව්වා කියනවනේ නේද? තේපත්ති පත්තා අමතං විගහිය. අමතර වේදමට තේපත්තියක් දෙකක් දාගත්තට කමක් නැහැ. ඒ උනාතේ හදාපු ගැත්තේ ඉතින් ඒ වගේ ඕන තැනකට ඉතින් තියෙන්නේ ටෙන්ෂන් කුරේත් පහුගිය දවස් මම දැක්කේ නෝ ආකාශට්ටාජ බුම්මට්ටා දේවානාග මහිද්දිකයි මොකද්ද බං ඒ කිව්වේ ඒ කියන්නේ හරම්මස් කන්න එපා පහු කියන එක තමයි ඒ කිව්වේ ඒ කියන්නේ මිනිස්සුන්ට මේ පාලි තේරෙන්නේ නැහැ මොනවා හරි කිව්වහම ඒකට නිර්වචනයක් දුන්නාම මිනිස්සු ඒක බාර ගන්නවා කියන එක පෙන්නන්න හාස්‍යයට නැගුවා ඒක හරක් මස් කන්න එපා කියන එක තමයි ඒකෙන් කියවෙන්නේ කිව්වා දැන් අපි කොතනින්ද මේ අපේ ඇස කන නාසය දිව ශරීරය මන කියන සදායතන අවදි කරගන්න ඕන මානෙන් තොරව නගා සිටවා ගන්න අවදි කරගන්න උදේ පාන්දර අවදි වෙන්නේ දැන් මම නොවි නිදාගෙන හිටියා අවදි වෙන්නේ කවුරු වෙලාද මම වෙලා එතන ඉඳලා විනාශේ විනාශය ආරම්භ වෙන්නේ අවදි වෙනකොට මම නොවි අවදිවන්න මම නොවි අවදිවන්න මම නොවි මෙතන කතා කරන්න මම නොවි බණ අහන්න බලන්න ශාන්තිය කොච්චර දැනෙන්නේ කියලා හාමුදුරන්ගේ වචනවල දෝලණය වෙන්නේ මම හිටියාම මෙහෙම එක එක දේවල් කරනවා හරි දේ වැරදි විදියට කියනවා වැරදි දේවල් හරි විදියට කියනවා හැබැයි ඉතින් මගේ ළඟ හරිත් නෑ වැරදිත් නෑ වැරදි දේ අනුමත කරනවා හරි දේ ප්‍රතික්ෂේප කරනවා ඒ හැටි බුදුවරුන්ගෙත් හැටි රාදුන්ගෙත් හැටි මොකද උන්වහන්සේලාට හරි වැරදි දෙකම නෑ ඒකයි අපේ දිනෝනේ හරි නියාය සම්මා දිට්ඨිය කියන්නේ මේක මිත්‍යා දෘෂ්ටි එහෙම කතා නෑ උන්වහන්සේලාට සම්මා දිට්ඨිය කියලා හේකුත් නෑ මිත්‍යා දෘෂ්ටි කියලා හේකුත් නෑ ඒක තමයි සම්මා දිට්ඨිය රාදුන්ගේ සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද උන්වහන්සේලාට සම්මා දිට්ඨිය කියලා හේකුත් නෑ මිත්‍යා දෘෂ්ටි කියලා හේකුත් නෑ ඒක තමයි සම්මා දිට්ඨිය දිරවන්නේ කොහොමද අවුරුද්දට කැවුන්නම් කෑව දිරෙව්ව මේව දිරවයිද දන්නේ ධර්මයට පිවිසිච්ච කෙනාට මේක හරි සරලයි දෘෂ්ටි නැති කෙනාට මේක දිරවනවා දෘෂ්ටිගත කෙනාට මේක නිකන් හරියට අර නයාට ලාම්බුද ගැහුවා වගේ තුවාලට ලුණු වතුර වැදිච්ච වගේ දැවිල්ල හැදෙනවා ඇයි අපි වචන අතරේ දෘෂ්ටිධාරීන් වෙලා දෘෂ්ටිධාරීන් වෙලා ලෝකේ එහෙමයි දෘෂ්ටි තද වෙලා තද කරලා තියෙන තර්ජනාත්මක දැන් බුද්ධාගම අතරේ තුරුණුවන් සරණෙන් වචනයක් වරද්දුවයි කියලා මරන්නේ අතපය කපන්නේ බෙලි කපන්නේ ඒ නිදහස තියෙනවා වෙන ආගමක නම් කොහොමද ඈ එයාට ඒ රටේ මේ දේශනාවක් කරලා මේ වරද්දනවා කියලා එකක් කිව්වොත් එහෙම මොකද අල්ලන් ගිහිල්ලා බෙල්ල කපනවා ඒ අතින් මේ බෞද්ධ සමාජයේ ශ්‍රේෂ්ඨයි උත්තරීතරයි තරහ වුණා නිකන් පුප්පන් යයි ඔරවන් යයි ගස්සගෙන යයි ඔච්චරයි කතා නොකර ඉදී ලොකු ප්‍රශ්නයක් නැහැ ලොකු හානියක් නැහැ ඒ නිසා භාග්‍යවන්තයි තථාගතයන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ ඒ නිදහස තියෙන නිසාමනේ කතා කරන්නේ. ඒ චින්තන නිදහස තියෙන්න ඕන. එහෙම නැත්නම් හරි දේ තෝරගන්න බෑ. අපි එකම කෝණයකින් බැලුවොත් එහෙම හරි දේ තෝරගන්න බෑ. මට හරි කියලා තේරෙන දේ මම වැරදි කියලාත් ඒකත් එක්ක තර්ක කරනවා. ආයි මධ්‍යස්ථව ඉඳගෙන ඒක දිහා බලනවා. විද්‍යාඥයෙක් වගේ බලන්න ඒ නිසා තමයි කියන්නේ නිරන්තරයෙන්ම අමෝලිකා ශ්‍රද්ධාව භාවිතා කරන්න එපා කියන්නේ ඒක අමෝලිකා ශ්‍රද්ධාව තිබුණොත් එයා දාර්ශනිකයෙක් වෙන්නේ නෑ එයා නිකං නිකං සේවකයෙක් වෙනවා. එතෙන් අවශ්‍ය කරන්නේ දාර්ශනිකයෙක්. ඇයි මේ දාර්ශනිකත්වය ඇති කරගන්න කියන්නේ? වැඩි දෙයක් නෙමෙයි මේ ඔබට කියන්න, ඔබව තේරුම් ගන්න. ඔබේ නිවීම, ඔබේ අරියතුන් වහන්සේ කොතනද ඉන්නේ, ඔබේ රහත් මෙහෙණින් වහන්සේ කොතනද ඉන්නේ කියලා ඔබ තුලින්ම අවදි කරන්න. එච්චරයි තියෙන්නේ. ඔබ මෙතෙක් කාලයක් යකා අවුස්ස ගත්තා, පෙරේතය අවුස්ස ගත්තා, නොයෙකුත් නොයෙකුත් මනුස්ස ගති අවුස්ස ගත්තා. දැන් රහතන් වහන්සේ අවුස්ස ගන්න. රහතන් වහන්සේ අවුස්ස ගන්න. අලුත් මානෙකින් ගලාගෙන එන උත්තරීතර ලෝකෝත්තරත්වයක් තියෙනවා ය කියන මේ නව ඥානයක්, නව දර්ශනයක් ලෝ පහල කර ඒ භාග්‍යවතුන් වහන්සේගේ දර්ශනය ඔබ තුළ පහල කරගන්න. මේකට පින්නතුනේ විශ්වීය අවකාශයක් ඔබේ මනසේ ලබා දිය යුතුයි. මොකද මේ පුජ්‍යල අවකාශය සහ විශ්වීය අවකාශය. පුජ්‍යල අවකාශය දුන්නොත් එහෙම මමත්වයට රැස් වෙන්නේ එතන. විශ්වීය අවකාශය ලබා දුන්නොත් එහෙම ඒදී රැස් වෙන්නේ මමත්වයට නෙමෙයි. ඒ නිසා මේ ස්වාමින් වහන්සේ හරහා විශ්වීය ධර්මයේ වැඩ කරනෝ, ඒ එන විශ්වීය ධර්මයේ මම ඔබට දේශනා කරනෝ, ඒ විශ්වීය අවකාශයක් නිරන්තරයෙන්ම ඇවිල්ලා පිරෙනවා. විශ්වීය අවකාශයක් නිරන්තරයෙන්ම ඇවිල්ලා පිරෙනවා. ඒක දේශනා කරනවා. මම ඇත්ත වශයෙන්ම මම මේ ධර්මයේ අයිතිකාරයා නොවේ. මම හරියට බෆල් එකක් හා සමානයි. කතා කරන්නේ මේ විශ්වය. මම බෆල් එකක් විතරයි. ඔබ දන්නනේ බෆල් එකක් කිව්වම ඉතින් ඔතන බෆල් එක තියෙනවා. ඔතන බෆල් එකෙන් කරන්නේ මම මෙහෙන් කතා කරන දේ එකෙන් පිට කරන එක. ඒකර කියන්න තියෙන්නේ බෆල් එකක් විතරක් වෙන්න. ස්පීකර් එක විතරක් වෙන්න. බබල් එක නිකන් කතා කරනවද නෑ? එයාට කොහෙන් හරි එන පණිවිඩයක් තමයි එයා එළියට දාන්නේ. නියඳ ඉන්නේ. හාතන් වහන්සේලා කියලා කියන්නේ ආර්ය ශ්‍රාවකයෝ කියලා කියන්නේ බබල් එකක් විතරයි. ඒ කියන්නේ උන්වහන්සේලාට කතාවක් නෑ. මහත්තයලට කතාවක් නෑ. බෞද්ධ දෘෂ්ටියක් නෑ. බෞද්ධ දහමක් නෑ. දහම තියෙන්නෙත් ඔබ ළඟ, දෘෂ්ටි තියෙන්නෙත් ඔබ ළඟ. දහමයි දෘෂ්ටියයි අයින් කළා නම් බෞද්ධ වෙනවා. බෞද්ධ කියලා ලෝකයක්වත් තලයක්වත් නෑ. භවය සසර කියන එක කොතනද නිමා වෙන්නේ? අන්න එතෙන්ට බෞද්ධයි කියලා කියනවා. එහෙම නැතුව මේ බෞද්ධයි කියලා තැන බෙදාවෙන් කරලා තැනක් පෙන්වන්න පුළුවන්කම නෑ. භවය සසර කොතනද නිමා වෙන්නේ? අන්න එතෙන්ට අපි කියනවා බෞද්ධ කියලා. කියන්නේ මල්ල බිමින් තියන්නේ කොතනද? එතන තමයි සෑල්ලුව. එතන තමයි නිවන. එච්චරයි. සැහැල්ලුව කියලා එකක් ලෝකේ අරගෙන ඔලුවින් තියාගන්න බෑ. ඔය මල්ල බිමින් තියන්න මේ සැහැල්ලුව ඔලුවට තියාගන්න. එහෙම කියලා තියෙනවද අපි කවදාවත්? නෑ. ඔය මල්ල බිමින් තියන්න සැහැල්ලුව ඔලුවට තියාගන්න ඕනේ නෑ. සැහැල්ලුව කියන්නේ සදාතනිකවම ස්වභාව ධර්මය. දැන් බලන්න හාමුදුරුවෝ කියන්නේ මොන දේශනා කරන්නේ, මොන තරම් සරල ධර්මයක්ද කියලා. චර සරල පොඩිම පොඩි ධර්මයක් පින්නතුනේ මේ ලෝකෙ මොකක්වත් නැහැ. මේ හැමදාම ගානක්වත් නැතු මේ දේශනා කරන්නේ ඒකයි චණ්ඩිය වගේ. මෙච්චර සරල පොඩි ධහමක් මේ ලෝකෙ කොහොමවත් නැහැ. හැබැයි මිනිසුන්ට මේක සරල වැඩිකම නිසා තේරෙන්නේ නැහැ. ඇයි? මිනිසුන් ඝනත්වයේ පසපසයි දුවගෙන ගියේ. දැන් බුදුරාමුදුරන්ගේ කාලේ ඒ සස්සාස්වරු ආදී මහා පිරිස හෙව්වා. නිවනක් විමුක්තියක් අදත් හොයනවා. ඉන්දියාවේ තාමත් ඒ පරම්පරා ඉන්නවා. ඇයි ඒගොල්ලන්ට මේ නිවන මොන ගිහුන්නේ නැත්තේ? ඔවුන් හොයන්නේ මමත්වයේ මුල් කරගෙන ඝනත්වයේ තුලින්. ඔවුන්ට මොන ගිහුන්නේ? ඉතින් මහා අසිරිමත් දහම නම් මේ තථාගත දහමයි. ඒ අසිරිය කීම කියා නිම කරන්න බෑ. ඒක මහා සුවයක් දනවන, මහා ශාන්තියක් දනවන, මහා ප්‍රබෝධයක් දනවන, ජීවිතයේ දුක්ඛම් කටළු දෝමනස්සය දුරු කරන, සසර බය නැති කරන, මෙලවත් සසරත් එක වගේම ආලෝකමත් කරන, ප්‍රභාස්වර කරන, අපාය දුරු කරන මහා ශාන්තිමත් ධර්මය. මේ ධර්මය වෙනුවෙන් පින්නතුනේ රස්සාව වෙනුවෙන් කරන කැපවීම කරන්න. රස්සාව වෙනුවෙන් කැපවීම දවසට රුපියල් 1000ක් 1500ක් 2000ක් හම්බෙන රස්සාවට කරන කැපවීම මට කියන්නකො. උදේ පාන්දර පහට නැගිටින උයා ගන්නවා, ඇඳුම් මැද ගන්නවා, ගුඩු ගුඩු ගාලා බස් එකට හරි වාහනයට හරි දුවනවා. දුවල ගිහිල්ලා එතන අට වෙන්න කලින් බොහෝ මාරුවෙන් ගා ගන්නවා කොහොම හරි නම තිංග මාක් එක. එතන ඉඳලාම ඉතින් අර වෙනුවෙන් ලියනවා, කැප වෙනවා, එහෙම නැත්තම් බර ඔස්සනවා, නොයෙකුත් දේවල් කරනවා. කීය වෙනකන් නැත්තම් කෑම ලයින්ස් ටයිම් එක කියලා පොඩ්ඩක් හම්බ වෙනවා. එච්චරයි. ආයි පහ වෙනකන් අදිනවා ඇදිල්ලක්. මේ පුඩි මෙයක් වෙනුවෙන් මම අහන්නේ මේ අසීමිත අනන්ත වටිනාකමක් තියෙන ඒ කියන්නේ පින්නතුනේ රුපියල් 1000ක 1500ක වටිනාකමක් නෙමෙයි තියෙන්නේ. මම කොහොමද ඒක කියන්නේ? මේ රටේ රජකමට වඩා වටිනාකමක් තියෙන, ලෝකාධිපත්‍ය රජකමට වඩා වටිනාකමක් තියෙන, මේ රටේම තියෙන ධන සම්පත්තික ඔබට තනියෙන් ලැබුණත් එයින් ලැබෙන්නා වූ සතුටට, ප්‍රීතියට වඩා, ප්‍රමෝදයට වඩා වටිනාකමක් දැනෙන මට ඒක හදන්න බෑ. ඇත්තෙන්ම ධර්මයේ වටිනාකම මම කොහොමද ඒක කියන්නේ? මම හිතන්නේ එක්කෙනෙකුට හම්බුණා කියලා හිතන්නකෝ. මේ ලෝකෙම තියෙන ධනස්කන්ධය එක පුජ්‍යලෙකුට හම්බ වෙනවා. ඔබට හම්බුණා කියමුකෝ. ඊට වඩා ප්‍රබෝධයක්, සතුටක්, උත්තරීතරත්වයක්, දේශතත්වයක් තමයි ධර්ම අවබෝධයෙන් එයාට ලැබෙන්නේ. ඔබ ඇත්තටම හිතන්නකෝ මුළු රටේම තියෙන ධනස්කන්ධය ඔබට ලැබුණා කියලා. නෑ, එතකොට ආයි ආයි ආර්ථිකයක් ගැන හිතන්න උවමනාවක් නෑ නේ. මොකද රටේම තියෙන ධනස්කන්ධය තමන්ට තියෙන්නේ. ලෝකෙම තියෙන ධනය ඔබට හම්බුණා කියලා හිතන්නකෝ. ලෝකෙම තියෙන ඉඩම් කඩම් ටික ඔබට හම්බ වුණා කියලා හිතන්නකෝ. ඊට වඩා දැන් ඔබ මෙන්න මෙහෙම සිතුවිල්ලක් ඇති කරගන්නකෝ. එක පාට ලෝක බෝලට කඩාගෙන වැටෙන මොකද්ද? උල්කාපාතය. ඒක ඉන්දියන් සාගරයට වැටෙන. වැටිච්ච පාර කොච්චරද කියනවා නම් මුළු මුහුද ඔක්කොම දෙබෑ වෙලා මුළු ලෝකෙම ජලයෙන් පිරුණා. ඒ තලයේම එක ශැනකින් ගහලා ගියා. මොකද හේතුව? අපේ පෘථුවේන් හතරෙන් පංගුවෙන් වගේ කෑල්ලක්, දෙකෙන් පංගුවෙන් වගේ කෑල්ලක් කඩනොත් ඉවරයිනේ. ඈ ශාල එකක් කෑල්ල වැදුනා. ඔබ මොකාක් හරි වාසනාවකට ගල් ගුහාවක හරි වතුර පෙවෙන්නේ නැති තැනක හරි බෝලයක හරි සැඟවිලා ඉඳලා ඔබ බේරුණා. නැන්ද ගිහිල්ලා අවදි වෙනකොට මුළු ලෝකෙම මිනිස්සු එක්කෙනෙක්වත් නැහැ, ඔබ විතරයි ඉන්නේ. ඉතින් අර වතුර වදින්නේ නැති සේප්පුව එහෙම මේ තියෙනවනේ. සේප්පුව වල සල්ලි ඔක්කොම තියෙනවා බැංකුව වල. ඉඩකඩම් ටික ඔක්කොම තියෙනවා. ඈ ඔය මේ ඔක්කොම තියෙනවා. දැන් වතුර හිඳිලා ගිහිල්ලා තියෙන හැබැයි ලෝකෙ ඉන්නේ ඔබ විතරයි. ඉඩම් ටික ඔක්කොම ඔබට අයිති. ඔප්පුව තමන්ටම ලියාගෙන හදාගන්නයි තියෙන්නේ. වෙන කෙනෙක් නැහැ. ධනය ඔක්කොම ඔබට අයිති. දැන් ඔබ පෝසත්ද දුප්පත්ද? කවුරු ඉස්සරහද පෝසත් වෙන්නේ, කවුරු ඉස්සරහද දුප්පත් වෙන්නේ කියලා දැන් තේරෙනවනේ. අපි දෙන්නේ මෝ වෙලා අපි දෙන්නට දෙන්න ගලපගෙන මට වඩා වටින දෙයක් එයාට දෙනවා නම්, එයාට වඩා වටින දෙයක් මට දෙනවා නම් මෙන්න පෝසත්කම් දුප්පත්කම් හදාගන්න. මේ දෙන්නේ නැතුව එක්කෙනෙකුට මේ ඔක්කොම ලැබුණව ගම මනින්න තැනක් නැහැ. දිත්‍යයක් නැති වෙတဲ့ තැන මනේ තැනක් නැහැ. ඉතින් දැන් මේ යා කල්පනා කරනවා, අනේ තා මිනිස්සෙක් මෙයා හොයන්නේ ධනේද? නැහැ. මෙයා හොයන්නේ ඉඩකඩන්ද? නැහැ. එයා හොයන්නේ රත්තරම් බඩුද? නැහැ. රත්තරම් බඩු හොයතියි. මෙයා හොයන්නේ තව එක මිනිස්සෙක් ඉන්නවද පණ ගහන ජීවත් වෙච්ච මිනිස්සෙක් ලෝකේ ඉන්නවද කියලා හොයයි. ඈ තව සතෙක් ඉන්නවද හුරුතලයට හරි හදාගන්න බල්ලෙක්වත් ඉන්නවද? දැන් තේරෙනව නේද මේ සංකල්පවල වේගයක් තිබ්බට හරිම මේ සංකල්ප විද්‍යාත්මකව ගලාගෙන යන දෙයක් නම් නෙවෙයි කියලා හොඳට තේරුම් ගන්න ඕනේ. මේ ප්‍රාථමික තැන ඉඳගෙන පුජ්‍යල මානෙකින් බලද්දි විතරයි මේ සංකල්පවල වටිනාකම තියෙන්නේ. නිත්‍යයි කියලා දර්ශනයක් තියෙනවා. නිත්‍යයි කියන දර්ශනය දුරු වුණාට පස්සේ අනිත්‍යයි කියලා දර්ශනයක් හදන්න ඕනේ නැහැ. නිත්‍යයි කියන දර්ශනේ දුරවීමම තමයි අනිත්‍යයි කියන දර්ශනය. දැන් අපි ওই අනිත්‍යයි කියලා එකක් හදන්න ගියොත් අනිත්‍ය හොයාගන්න බැරි වෙනවා. නිරෝධය කියලා එකක් හදන්න ගියොත් නිරෝධය හොයාගන්න බැරි වෙනවා. නිවන කියන එකක් හදන්න ගියොත් නිවන හොයාගන්න බැරි වෙනවා. ධර්ම අවබෝධය කියන එකක් කරන්න ගියොත් ධර්ම අවබෝධය කරගන්න බැරි වෙනවා. දැන් තේරුණාද? ධර්ම අවබෝධය කියලා එකක් කරන්න ගියොත් ධර්ම අවබෝධය කරගන්න බැරි වෙනවා. ටික ටික මහමොලේ වැඩ කරනවා තේරෙනවද? සෑම කල්හිම පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු. සද්ධර්මය කියන්නේ ඒක. හැම කල්හිම පෙර නොයසු දෙයක් අහන්න ලැබෙයි. ගොඩාක් අය හොයන්නේ කරන්න ඕන මොකද්ද, ඉන්න ඕන විදිය මොකද්ද කියලා තමයි ගොඩක් අය මගෙන් අහන්නේ. අපි ඕක දකින්න කරන්න ඕන මොකද්ද කියලා අහනෝ, ඉන්න ඕන විදිය මොකද්ද කියලා අහනෝ, තේරෙන්නේ නැහැ කියලා. මට කියලා දෙන්න තේරුම් ගන්න දෙයක් නැහැ. ඉන්න ඕන විදියක් නැහැ. කරන්න දෙයක් නැහැ. එතකොට එහෙනම් අපි මේ කරගෙන ආපු ටික කරගෙන යනවා. එතකොට නිවන නැහැ. මේ කරන්න දෙයක් නැති, ඉන්න ඕන විදියක් නැති ධර්මය අවබෝධ කරගන්න. එතකොට ඒකට කරන්න ඕන මොකද්ද? ඒකට කරන්න තියෙන හොඳින් සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. හොඳින් විමර්ශනය කරන්න. ක්‍රියාවකට වැටෙන්න එහෙම යමක් කරපින්න ගන්න එහෙම නෙමෙයි. මේ තියෙන ක්‍රියාවෙන් මම නිදහස් වෙන්නේ කොහොමද කියලා. තියෙන දෘෂ්ටියෙන් නිදහස් වෙන්නේ කොහොමද කියලා. මේ අලුතෙන් දෙයක් කරන්න ඉල්ලනවා මේ කරන ටික මදිවට. මං අහන්නේ ඔබ කරන ටික ජීවිතේ මදිද? අලුතෙන් ටිකක් හොයන්නේ. අපි මේ කියන්නේ ඔය කරන ටිකනොත් නිදහස් වෙන්න කියලා. හිතන ටික මදිද? ආයි අලුතෙන් හිතන්න දෙයක් මම දෙන්න ඕනද? ඔය හිතන ටිකෙන් නිදහස් වෙන. දෘෂ්ටිගත වෙලා ඉන්නව මදිද? අලුතෙන් දෘෂ්ටියක් ඉල්ලන්නේ. ඔය දෘෂ්ටිගත වෙච්ච ටිකෙන් නිදහස් වෙන්න. සංඛාර රැස් වුණා මදිද? තාටික රැස් කරගන්න බලන්න. දැන් අනේ පව් කියලා හිතනවා මේ අපේ ඒක ස්වාමීන් වහන්සේලා පිරිසක් මේ ගෞතම බුද්ධ ශාසනයම නිවන් දකිමු කියලා ඌ ගාල දිනු වෙලා ශේස්ත්‍ර හදාගෙන ආරාම ගොඩාක් හැදුනා. කාලයක් ගියාට පස්සේ ඒගොල්ලන්ටම තේරුණා වැඩේ හරියන්නේ නැහැ කියලා. මේ යන විදියට වැඩේ හරියන්නේ නැහැ කියලා. දැන් කෙලින්ම බටේ ගැහුවා දිව්‍ය ලෝකෙට. දැන් අපි කියනවා දැන් අපි දිව්‍ය ලෝකයා. දිව්‍ය ලෝකෙ ගිහිල්ලා එහෙ ගටිකාර බ්‍රහ්මගේ බණ අහන නේද? ඔව්. එහෙ සාම්පති බ්‍රහ්මයා ඇති. එහෙ ඒගොල්ලන්ගේ බණ අහලා එහෙ ලොකු ධර්ම සාකච්ඡා තියෙනවා. එහෙ අපි ගිහිල්ලා නිවන් දකිමු. මේ දිව්‍ය ලෝකේ ඇඩ්‍රස් ඔයද තියෙන්නේ GPS. ඒ මොකුත් නැහැ. අපි වින් කරා මෙහි උපදී. මීට වඩා මිත්‍යා දෘෂ්ටියක් තියෙනවද? ඒක හරියට අර සමහර ආගම්කාරයෝ දිව්‍ය ලෝකෙ ගිහිල්ලා අර ගෑනු හතකුයි නොමිලි බුරියානි ගන්නී බලාපොරොත්තු වෙනා වගේම බලාපොරොත්තු වෙනවා. දස්වාදී කණ්ඩායමක මරාගෙන මැරෙන මිනිස්සෙකෙන් ඇහුවලු ඇයි ඔයගොල්ලෝ මෙහෙම සටනක් කරන්නේ කියලා. නෑ අපේ ආගමේ කියලා තියෙනවා මෙහෙම යුද වැදිලා අපි මැරුණාම අපි දිව්‍ය ලෝකෙ යනෝ. මේ හොඳට ඇඟපත තියෙන ගෑනු හතක් හම්බ වෙනවා. ඊට පස්සේ මේ මොනවද නොමිලි රොටි සහ බුරියානි හම්බ වෙනවා. ඒදි කන්න. එතකොට පපුවට නෙමෙයි මිනිස්සු ගාඩ් එක එහෙදි හදාගෙන තියෙන්නේ මේ පහළ කොටසට වැඩිපුර ගාඩ් එක දාලා තියෙන්නේ. මොකටද කියලා හැමෝම මේ පහළ කොටස ආරක්ෂා කරගෙන යන්න කිව්වා. මොකද දැන් අර හතක් හම්බ වුණාම ප්‍රයෝජනෙට ගන්න. හරි ජෝක් කතාව. ඉතින් ඒ නිසා ඒ වගේ හරි ශ්‍රේෂ්ඨ දර්ශන වලින් පිරිච්ච මිනිස්සු ලෝකේ ඉන්නවා වගේම මේකත් ඒ වගේම පොඩ්ඩක් ඉතින් හොඳට හදාගත්ත එකක්. මන් දන්නේ මම පොඩි කාලෙම පොඩි එකා හැටියට මම හිතුවා ඇඟිල්ලේ ලීලා යන කාලෙම හිතුවා මොකද්ද මලාට පස්සේ දෙනවයි කියන කතන්දර මං ගණන් ගන්නෑ. මොකද හේතුව? මට පේන්නේ නේ, මන් දන්නේ නේ, මේ මම නෙමේ නේ, මට ඒව එපා. මම පොංචි බබෙක් නෙමේ, පොඩි එකා හිතන්නේ. බුදුහාමුදුරුවෝ අහසින් වැටලා සිරිපාදේ පත්ම තිබ්බහක වහම මම ආඩම්බර වුණේ නැහැ. ඇයි කියලා අහුවම මට බෑනේ. බුදුහාමුදුරන්ට පුළුවන් වුණාට මට බෑනේ. ඒක වැදගත්කම තියෙන්නේ මට යන්න පුළුවන් නම්. නොපෙනෙන දේවල් වලට විශ්වාසයන් වලට ඉඩ දීලා ජීවිත නාස්ති කරගන්න එපා. දෙයියෝ කරලා දෙයි, කේන්දරය කරලා දෙයි කියලා කවදාවත් ඒවට ඉඩ දෙන්න එපා. ඒවල ඒ හැම අවස්ථාවකදීම පිරෙන්නේ ඔබගේ ශක්තිය. වාසනාව කරලා දෙයි එහෙම හිතන්න එපා. ඔබේ කැපවීම ඔබේ උනන්දුව ඔබගේ අවශ්‍යතාවය තමයි ඔබේ සාර්ථකත්වය. මේ දහමේ තියෙන යම්කිසි තේරුම් ගැනීමට අපහසු අපබ්‍රංශ ස්වභාවය. ඒක තමයි ඔබව විදර්ශනාවට දාර්ශනිකත්වයට මඟ පාදන්නේ. ශ්‍රේෂ්ඨම ගුරුවරයා ජීවිතයේ ඔබේ වෙනස් කරනවා. උගන්වනව නෙමෙයි, කියා දෙනව නෙමෙයි, පැහැදිලි කරනව නෙමෙයි. ඒක අදහගන්න බෑ. ඒක කොතනින් කොහොම කරනවද කියලා හිතාගන්න බෑ. ඒක වෙනස් කරනවා යාව. එච්චරයි. සමහර මිනිස්සුන් මට හම්බලා තියෙනවා, කියා දෙන අය ඉන්නවා, පැහැදිලි කරලා දෙන අය ඉන්නවා, උගන්වන අය ඉන්නවා, අනකරන අය ඉන්නවා, කියලා දෙන අය ඔහොම අය හම්බෙනවා. ඒ වගේම පුංචි වචන දෙකකින් තුනකින් ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් කරන කට්ටිය ඉන්නවා. මේ මිනිස්සු ගොඩක් හම්බෙලා නැහැ. ඉන්නවා අපේ ගුරු ස්වාමීන් වහන්සේලා එමේ ඉන්නවා. උන්වහන්සේලා වැඩිය මුකුත් කියන්නේ නැහැ. පුංචි වචනකින් දෙකකින් කතා කරාම සම්පූර්ණයෙන්ම හැඩේ වෙනස් වෙනවා. ඒ සාමාන්‍ය ජීවිත ප්‍රතිපත්තිය. හැඩ තමයි වෙනස් වෙන්නේ එහෙම. මේ හැඩේ වෙනස් කරන්න එහෙම අමාරුයි. මේ හැඩේ වෙනස් කරගන්න වෙනස් වෙනවා සිවුම් වශයෙන්. ඒ කියන්නේ දෘෂ්ටි 1000ක් තියෙනකොට ඉතින් මේගොල්ලන්ට දේශනා 1000ක් කියන්න වෙයි, දෘෂ්ටි 1000ක් කැදෙන්නේ. මේ දෘෂ්ටි වලින් ඈත් වීමට ශක්තිය මේ දෘෂ්ටි දරාගත්ත කෙනාටම නැහැ. හරියට මේ වගේ මිනිස්සු ගෙවල් අරගෙන එනෝ කුලියට. කොහමද සමහරලාට කුලිකාරයෝ ලෝ ගන්න උනාම? මේ නියම කියනවා ලුවන්නන් අඩු දාන්න මම යන්නේ කියනවා. යනවනම් මට මෙච්චර වන්දි ඕන කියනවා. තේරෙන නේද? ගෙවල් කුලියට දීලා එහෙම නැත්නම් කඩ කුලියට දීලා යන්න කිව්වහම මෙච්චර දේවා. නැත්නම් මට මෙච්චර කාලය ඕන, තව අවුරුදු දෙකක් ඕන යන්නේ කියලා හරි ගෙම්බර. ගහගන්නේ නේ. ඒක තමයි මම මතක් කරේ. ඔබේ ආධ්‍යාත්මයට වෙලා තියෙන්නේ ඔකම තමයි. ආව මායя, ආව දෘෂ්ටි, පදිංචි වුණා. දැන් ඵලයන් එළියට. කොහෙ යන්නේ? මමයි ඔක හැදුවේ, මමයි මේක හැදුවේ. ඕ මේ බිල්ඩින් එක මගේ. මෙච්චර දේවල් කරේ මම. කොහෙ යන්නද? යන්නේ. පුළුවන් නම් නඩු දාන්න. හාමුදුරුවොත් එක්ක එකතු වෙලා. මායя කියනවා. යන්නේ මම. ඕගොල්ලන්ගේ මා ලොකු හාමුදුරුවොත් එක්ක එකතු වෙලා මාව එලවන්න හදනවා කියලා එහෙම එයා ඒ කතා කරලා කියනවා. ඉතින් මායාගේ තියෙන දේවල් අපි තියාගෙන යන්නේ නැතුව අපි මායාට කියනවා ඔයාගේ බාණ්ඩ ඔයා හයි කරපු ඒවා ඔයාගේ ෆෑන් එකේ ප්ලග් එකේ ඉඳලා ඔක්කොම ගලවගෙන යන්න කියනවා. යන්න එපා. බිත්ති වුණත් කමන්නේ ගලවගෙන යන්න. ඒවා හයි කරපු ඒවා තියෙනවා නම් ගලවගෙන යන්න කියනවා. මෙතන ඉක්මනට අයින් වෙන්න ඕන. අනේ එතකොට මායя එතකොට ටිකක් සරෙන්ඩර් වෙනවා. මිනිහ කැමති නැති අලාභ කරගෙන යනවා. එයාගේ දේවල් මේ තියලා යන්න බෑ. එයාගේ දේවල් අපිට තියාගන්න දෙන්නේ. එයාගේ දේවල් එයා ඔක්කොම ගන්න. එතකොට මායя කියන්නේ මොකද්ද? ඔය ඇස මගේ, ඔය කන මගේ, ඔය නාසය මගේ, ඔය දිව මගේ, ඔය ශරීරය මගේ, ඔය අස්ථිපංජරය ඇට සෙට් එක ඕක මගේ, මස් මගේ, නහර මගේ. කොහොමත් මායя මම අද දුන්නත් නැතත් තව අවුරුදු 40කින් 50කින් 60කින් 70කින් තමස් මේක අරයි යනවනේ. අරගෙන යනවා යන්න. අන්න එතෙන්දි තමයි මායя කියන්නේ මූ තමයි මාර බඩුව. මූ යකෙකුටවත් බය නැහැ, මායяටවත් බය නැහැ කියලා. මායяටවත් බය නැති අය තමයි නිවන් දකින්නේ. නිවන් දැකපු අය බය කරන්න බෑ කාටවත්. තේරෙනනේ? දැන් මට අර තේරුනේ. අර සාමාන්‍යයෙන් ධර්මයේ දකී කියලාවත් හිතන්න බැරි මට්ටමේ අම්ම කෙනෙක්. දැන් අපේ ගෙදර ඉන්න උගත් පුතු හිතන්නේ අනේ අපේ අම්මා මේ මොනවද මේ කෑම වේ කන්න ටික උයාගෙන අපිට කන්න තම්බලා අපිව මේ ඉස්කෝලේ යවුවා විතරයි මේ අම්මලාට නිවන් දකින්න පුළුවන්ද කියලා තමයි හිතන්නේ. නමුත් හිමින් 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 උගත්කම නෙමේ ප්‍රඥාව තමයි මේකට පාදක වෙන්නේ කියලා තේරුම් අරගෙන බණ අහනකොට 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 අර බොහොම හිමින් වැඩෙන ඥානයක් තියෙන. නමුත් වැඩි කාලයක් ගත කරන නිසා එයා දිනනවා හාව පරද්දලා ඉබ්බෝ. ඉබ්බ බොහොම හිමින් ඇදෙන්නේ. ඔබේ ශ්‍රද්ධාවට කරන්න පුළුවන් ප්‍රාතිහාරය ඕක තමයි. ශ්‍රද්ධාව හිමින් හිමින් වැඩි කාලයක් වැඩි කැපවීමක් කරනවා. අන්න එයා තමයි මාරයටවත් බය නැති යකාටවත් බය නැති කෙනා. හොඳට ධර්ම අවබෝධය කරගත්ත කෙනෙක් හොඳට ධර්මය මෙනෙහි කරලා ධර්මය පිහිටවන්න කිසිම චණ්ඩියෙකුට චණ්ඩිකම් දාන්න බෑ. ඕන චණ්ඩියෙක් වෙව්ලවන්න පුළුවන්, දනගස්වන්න පුළුවන්, බය කරන්න පුළුවන්, බීතියට පත් කරන්න පුළුවන්. නාලාගිරි ඇතා වගේ හස්ති රාජයෙක් වුණත් බිම දාන්න පුළුවන්. ඒ බුද්ධ බලයට, ඒ සද්ධර්මයට තමයි ඒක පුළුවන් වුණේ. සද්ධර්මයේ තරම් විශ්වීය බලයක් ගොඩනගෙන විශ්වය හරහා, ඒ ජීවය හරහා, සද්ධර්මයේ එයාගේ ශරීරය හරහා පැමිණිලා එයාගේ මේ ඉන්ද්‍රියන් වලින් මේ තර්ඩ් අයි එකෙන් එහෙම කෙලින්ම ඒ රශ්මි ධාරාව බලය ප්‍රසාරණය වෙනවා. දවසක් මම පිණ්ඩපාතේ ගියා. ලොකු හබන බල්ලෙක් ඉන්නවා. ඌව දුවගෙන ආව කන්න. දුවගෙන ඇවිල්ලා වේගෙන් දුවගෙන ආව මම පොඩ්ඩක් අත් හෙල්ලුන්නේ නැහැ. ඇවිල්ලා හද නැතුව ඉන්නවා. ඌ එක පාඩ දුවගෙන ආපු වේගෙන්ම ගැහුවා බ්‍රේක්. ගාලුමිනිය වටේ කරේ 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 ඉන්නෝ කිසි කන්නේ නැතිව මොකුත් නැහැ. කට්ටිය බැලලා දුවගෙන ආව අපේ හිතුවේ ආම්දුරු කයි කියලා මොේ මේ යකා හැම එකම කනවා ගුව ගෙදරට එන. මාව කෑවේ නැහැ. මොකද එයා දැනගත්තා මේ මේ ඉන්නේ සතෙක් නෙමෙයි කියලා. ඌ කන්නේ සත්තු. ඈ සත්තු කන්නේ දිව්වෙත් නැහැ, එල්ලුනෙත් නැහැ, කෑ ගැහුවෙත් නැහැ, බය වුනෙත් නැහැ. ආපු වේගට ගැහුව බ්‍රහෙක් කවුද මේ? ඉව කළ බැලුව සතෙක් නෙමෙයි. නාලාගිරි හස්තියා රාගල ගිටි හතක් බීලා එනවා. විකාරේ දැන් පේන්නේ අපේ බෙල්ලම් විල නායක හම්දුරන්ටත්. ඉතින් ඇතාට මොනවා හරි දුන්නද, ආවේශ වෙන්න කන්න දුන්නද, බොන්න දුන්නද, එන්නතක් ගැහුවද මොකද්ද කියලා දන්නේ. ඌ යකා වගේ ඇවුසුණා ගැහුවම හරි උපාය ක්‍රම වේද නේ? ඉදන්න බෑ. උපායක් වෙදන්න පුළුවන් කෙනෙකුට ඕන. ඇතා ගහලයි මරේ, නඩුත් නෑ. තව හිටපු අගමැති කෙනෙකුටත් එහෙම ආශ්‍රයයාගේ පිටේ මොනවද හයි කළාලු, ඇන වගේක් නැගලු, නැග ගමන් උඩ දාලා ආශ්‍රය බිමර දැම්ම මලා කියලා කියනවා. ආශ්‍රයයාගේ පිටින් වැඩිලා මලා කියලා ඈ බියසරයි මලා කියනවා. නඩුත් නැහැ, මුකුත් නැහැ, හොයන්න බෑ. එතකොට අතන බුදුහාමුදුරන්ට පහර දුන්න නම් එහෙම අලිය ගහලා මලා කියලා කියන්නේ එච්චරයි. නරුත් නැහැ, මුකුත් නැහැ. ඇතුකලප් වෙලා වුණ තරම් ඔය ඉන්දියාවේ ගොඩක් මිනිස්සු මරනවා. කොහොමද අතන එහෙම දික් කළාම ඒම ආපු වේගෙන් දරබලාස් ගාලා ඇත අස්ති පංජරේ කඩාගෙන වැටුණා වගේ දන ගැහුවා. එතකොට මේ විශ්වීය ධාරාව උන්වහන්සේලා එකතු කර ගන්නවා. ඒ අදිෂ්ඨාන ධාරාව, ඒ මහා කාර්මික ධාරාව, මහා ගුණය, මහා අවදිය ගාක් වටිනවා. ඔහු ගොනු වෙන්නේ, ඒ ධර්මයේ මාර්ගය යන කෙනා ගොනු වෙන්නේ හැම විටම පුජ්‍යලත්වයට නෙමෙයි. දෘෂ්ටියෙන් බලන්න ගියාම තමයි ඒ දෘෂ්ටි මායාව රැස් වෙන්නේ. දැන් ඔබ මේ පාර දිගේ ඇවිද යන ගමන් ওই පාර තියෙන එක එක ගෙවල් ගාව හිටගෙන ඒ ගෙවල් දිහා හොම පොඩ්ඩක් බලාගෙන ඉඳලා යන්නකෝ. හිස් ඉඩම් තියෙනවා, පොසත් ගෙවල් තියෙනවා, පොඩි ගෙවල් තියෙනවා, දුප්පත් ගෙවල් තියෙනවා. ඔය ගෙයක් ගෙයක් ගානේ පොඩ්ඩක් හිට හිටාගෙන යන්න. මේ පොලිසියෙන් අල්ලගත්තොත් ගෙවල් වල හිටන් ඉන්නේ කියලා ඒක වෙනම කතා. නිකන් අධ්‍යයනයකට පොඩ්ඩක් හිටගෙන ගිහිල්ලා බලලා ඔබේ ගෙදර ඉස්සරහත් ඔබ හිට ගන්නකෝ. ඔබේ දෘශ්‍ය මායාව තමයි ඔබව විෂමතාවයට ගෙනෙන්නේ. දැන් අර මේ අනුගේ ගෙවල් වල ඉස්සරහා හිටගෙන හිටගෙන ඉදී ඇති වෙච්ච දෘශ්‍ය මායාවත්, ඔබේ නිවස ඉස්සරහා හිටගෙන ඉදී ඔබට තියෙන දෘශ්‍ය මායාවත් කොයි විදිහටද තියෙන්නේ කියලා බලන්න. ආන් ඒ වගේ තමයි පින්නතුනේ. අපේ ආධ්‍යාත්මය තුළම අපිට පහළ වෙන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන මේ චිත්තචෛසික ධර්මය ඉදිරියේදී අපි මොන දෘශ්‍ය මායාවෙන්ද අපි සිටගන්නේ? අපි පාවිච්චි කරනවා නම් විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනවිරත සංඥා, සබ්බ සංකාරේසු අනිත්‍ය සංඥා අපි භාවිතා කරනවා නම් අරවයි කම්පණේ අපිට වදින්නේ නැහැ. ඉතින් ලෝක සම්මතයේ කම්පණයට අනුගත වෙනවද? බුදුරජාණන් වහන්සේ ලබා දුන්න ඒ විශ්ීය චතුරාර්ය සත්‍ය තථාගත ධර්මයේ තුල ලෝකේ දිහා බලනවද? ලෝකයට ප්‍රතිචාරයක් දෙනවද? ඔබ ලබා දෙන්නේ ලෝකයෙන් එන දේවල් වලට සම්මත ප්‍රතිචාරයක්ද, ලෝකෝත්තර ප්‍රතිචාරයක්ද? ඔබ ලෝකයෙන් එන දේවල් වලට ලෝකයේ උත්තරයක්ද, මමත්වයේ උත්තරයක්ද ඔබ දෙන්නේ? ලෝකෝත්තර බුදුරජාණන් වහන්සේගේ විශ්ීය තථාගත ධර්මයේ උත්තරයක්ද? ප්‍රශ්නයක් ඇද්දි ඔබ ලබා දෙන්නේ සම්මත උත්තරයක්ද, ලෝකෝත්තර උත්තරයක්ද කියලා බලන්න. ඔබට කවුරු හරි කෙනෙක් බයිනෝ සම්මත උත්තරයක්ද, ලෝකෝත්තර උත්තරයක්ද බලන්නේ. අපි එක එක්කෙනාට එක එක විදියට උත්තර දෙන්නේ නේ. අම්මා තාත්තා බයිනෝ එන්නහම මේ අපේ අම්මා තාත්තා කියලා තේරුම් අරගෙන උත්තරයක් තමයි දෙන්නේ. තමන්ගේ ශිෂ්‍යෙක් තමන්ට බයින ගෝලෙ. එතකොට අර අම්මා තාත්තට දෙන උත්තර වගේ නෙවෙයි දෙන්නේ, ශිෂ්‍යෙක් කියන උත්තරයක් දෙන්නේ. නිකන් අසල්වාසී කෙනෙක් බයිනෝ අම්මා තාත්තා බැන්නා වගේ උත්තරයක් නෙවෙයි දෙන්නේ, අසල්වාසී බැන්නා කියන උත්තරයක් දෙන්නේ. ඒ හැම තැනකම අසල්වාසියා, අම්මා තාත්තා, ගෝලයා ඉදිරියේ ඉන්නවා මම කියලා කෙනෙක්. ඒ මම කියන කෙනා ඒ අවස්ථාවන් අඳුනගෙන ඒ අවස්ථාවන් වලට අනුගත කරන ආකාරයෙන් වචන භාවිතා කරමින් පිළිතුරු වෙනස් කරමින් තුන් දෙනාට වෙනස් පිළිතුරු තුනක් දෙනවා. මේ ආර්ය ධර්මයේ යන කෙනා ඔය වෙනස් කරගෙන වෙනස් කරගෙන වෙනස් කරගෙන විවිධ උත්තර දෙනවා වෙනුවට අම්මාට, තාත්තාට, ඒ වගේම අසල්වාසියාට, ගෝලයාට දෙනවා ලෝකෝත්තර පිළිතුරු. ලෝකෝත්තර පිළිතුරු දෙනවා හැමෝටම දෙනවා ලෝකෝත්තර. චර්නන් දවස මර මතක අපේ කාර්යාලයේ හිටපු එක්කෙනෙක් පොඩි ප්‍රශ්නයක් ඇදලා මම මොකද්ද මගෙන් කවුරු හරි දායකයෙක් ඇහුවාම හම්දුරන්ට උවමනා දෙයක් ගෙනල්ලා දෙන්න කියලා මම මට ලියුමක් එවලා තිබෙන නිසා මමත් ඒ දවස ලියුමක් ලැබුවා මට බුද්ධ රූපයක් ගෙනාවා දෙන්න කියලා හරි දෙකම ආරක් විතර උස. සාමාන්‍යයෙන් ওই කාර්යාලවල පන්සල්වල ඉඳගෙන ඔහොම දෙයක් ඉල්ලුවාම ඒ කාර්යාලවල පන්සල්වල අය අපිට කේස් දානවා. අපි එහෙම ගෙන්න ගත්ත කියලා දායකයන්ට කියලා එක එක ඒවා. එතකොට කාර්යාල කෙනෙක් ඇවිල්ලා ඕක මට දැම්ම ලොකු සද්දයක්. ඇලි නෙමෙයි මේ කොළඹ හත විපස්සනා වෙද්දි. දැම්මා ලේඩි කෙනෙක් ඉදී ඇවිල්ලා සද්දයක් දැම්මා මට. මේ දායකයන්ට ලියුම් ලියලා එක එක ඒවා මේ ගෙන්න ගන්නවා. අරව මේව කරනවා කියලා මේව දැම්මා. මගෝ මම එහෙම මිනිස්සුන්ට ලියුම් දාන්න නැතු වෙදී. හැබැයි එහෙම ලියන්න නැත්නම් ඒ මිනිස්සේ මට ලියුමක් එවන්නේ නැති. නැත්තම් මම ලියුමක් එහෙම දාන්නේ නැහැ. මේ මට එකක් එවන්නේ නැති. දැන් මේ ලොකු පිපිලා දාපු සද්දෙට මම ওই වගේ වචනයක් කියලා සද්ද නැතුව ගියා යන්න. ටික දවසක් ගියාට පස්සේ ඇවිල්ලා කියනවා මේ සයින්හන්සේට අර පිළිමේ ඇවිල්ලා තියෙනවා මේ ගන්න පුළුවා. ඔව්. මම කිව්වා හොඳයි ඒක මටත් නෙමෙයි මම මේ අපේ වැඩි හිටි නිවාසයකට එහෙම නැත්තම් රෝහලකට පූජය කරන්න අදහසින් මම ගත්තේ ඕක. එහෙම දැනකට දෙන්න තමයි තියෙන්නේ කියලා ඕක මම හිතන්නේ ජාතික රෝහලට හරි කොහට හරි මම විරින් දුන්නා. මේ ඊට පස්සේ මට ඇවිල්ලා කියනවා අර මහත්මිය ටික දවසක ස්වාමින් වහන්සේ ප්‍රශ්නෙට පේස් කරපු විදිය හරි හොඳයිනේ. මම කිව්වා මොකද්ද? නෑ ඉතින් අපේ ඉන්න වේදාම්තුරු කෙනෙකුට වගේ සද්දයක් දැම්මම නැත්තම් අයියෙන් කෑ ගහනවා නැත්තම් ගහ ගන්න එනවා වටින්නේ. වහන්සේකට හරි ලස්සනට ඒක පේස් කරා ඒක ප්‍රෙස් කරපු විදිය හොඳයි කිව්වා. මම කිව්වා ඒක මන් දන්නේ නෑ කියලා ඉවරයි. එනිසා අපිට හරි වැදගත් මේවට මේ මුහුණ දෙන විදිය. ඒ වගේම තව ප්‍රශ්නයකට දවසක් ෆේස් කරන්න සිද්ධ වුණා මල් බෝචියක් බින්දා කියලා. මම තමයි අපේ නායක හම්දුරන්ගේ මිදලාට කොට පුරවන්නේ. නායක හම්දුරු අපගම දැන්න සීය නැද්ද කල්පනාව නැද්ද මේ මොනවද මේ මේක බින්දලා කියලා එකපාරට බැනගෙන බැනගෙන ගියා මට මල් පෝචිය බින්දා කියලා. මම සද්ද නැතුව අහගෙන හිටියා. අනේ මෙන්න මගේ වැඩේ ටික මං කරා බිඳිච්ච මල් පෝච්චියත් අයින් කළා. එතනත් පිරිසිදු කරලා දුන්නා. දැන් ඕක ළඟින් ගියත් බැන බැන යන්නේ ඕකට. ටික වෙලාවක් යද්දි තව හම්බුරු කෙනෙක් ආවා. දෙවෙනි හම්බුරු වගේ හිටපු කෙනා. ඇවිල්ලා කිව්වා මේ නායක හම්බුරු මම මෙතන මේ බල්ලට කෑම දුන්නා. මේ පූසට අනිත් පැත්තෙන් තාපූසෙක් අනිත් පූස පැන්න පයින්කොට මේ පූස මල් පෝච්චු උඩට පැන්න ඊට පස්සේ පැනලා එක කුඩු වුණා කිව්වා. එතකොට නායක හඳුරු කියන දැන් මම බැන්නනේ ආනන්දට මල් පෝච්චිය බින්දට. කිව්වා නෑ නායක හඳුරු මගේ අතින් බින්දට මේ පූස පොඩි කරේ කිව්වා කෑම දාද්දි. ඊපස්සේ ආයි මගෙන් ඇවිල්ලා ආපු වෙලාවේ අහනවා එතකොට ආනන්දට නෙමෙයිද මල් පෝච්චිය බින්නේ? මං කෝනේ කියලා. එහෙනම් බයිනකොට සද්ද නැතු හිටි. නෑ කවුදරු බැන්න විතරයිනේ මගෙන් ඇහුවේ නෑනේ. වෙන කෙනෙක් නා. ඈ මට නිකරුණේ බැන්නා මට මේ බයිනෝ මට නිකම් බැනුම් ගන්න බෑ මං කරපු වැඩක් නෙමේ. අනුන්ගේ ලියුම් මොකට කඩනවද? ඈ ඒක මගේ ඇඩ්‍රස් එකක් නෙවෙයි නං ඒක මට ඇති ප්‍රශ්නයක් නෙවෙයි නං මම ඒක දිහා නිකන් පුදුමයෙන් බලන් ඉන්නවා. කියන්නේ මොකද්ද? මොකක් ගැනද කියනවද කියලවත් මන් දන්නේ නැහැ. ඊට පස්සේ ආයි සෝරි කිව්වයි දන්නෙත් නැහැ. බැන්න ඒ දන්නෙත් නැහැ. ඒක අදාළ කෙනාට අදාළ විදියට යන්නේ නැති. තේරෙනවද? දැන් ඒක අපි ඕකෙන් තේරුම් ගන්න ඕන මොකද වෙන්නේ? අපිට අදාළ නැති චෝදනා ගැරහුම් ඕන තරම් මේ සමාජේ එනවා. ඒ දිහා පුදුමෙන් බලාගෙන ඉන්නවා එච්චරයි. ආයේ මිනිස්සු මේව තේරුම් අරගෙන නිවැරදි කර ගන්නවා. කලබල වෙන්න උවමනාවක් නැහැ. ඔබ හොඳයි කියයි. ආයි හොඳයි කියන අය නරකයි කියයි. නරකයි කියන අය හොඳයි කියයි. වැඩක් නැහැ. කාටද මේ ලෝකෙ බැනුම් අහන්න ඇති මනුස්සයා? කවුද මේ ලෝකෙ ප්‍රශංසාම ලබන මනුස්සයා? කියන්න බලන්න. කවුරුවත් නැත. අස්මිමානේ දුරු කළාට පස්සේ ඒවන් නින්දා ප්‍රසංසාසු නසමින්ජන්ති පණ්ඩිතා. නින්දා ප්‍රශංසා දෙකම ගන්නෙ නෑ. නින්දා ප්‍රශංසා දෙක අපේක්ෂා කරන්නේ නෑ. කලයුත්තක් තියෙනවා නම් කරනවා, වියයුත්තක් තියෙනවා නම් අන්න කරලා දෙනවා, එච්චරයි. නින්දා ප්‍රශංසා බලාපොරොත්තු වෙන වැඩ කරන්නේ. දැන් ඔයගොල්ලෝ ගොඩාක් ඔය අවුරුද්දට ගෙවල් වල යන්නේ තරහ වෙයි කියලා බයට, එහෙම නැත්නම් ප්‍රශංසා ලබා ගැනීමේ බලාපොරොත්තු වෙයි. මං තරහ වෙයි කියලත් කවුරුත් බය නැහැ. ප්‍රශංසා නොකරයි කියලා ප්‍රශ්නිකුත් නැහැ. නොගිහාම තරහ වෙනවනම් ඒ මනුස්සයාගේ සද්ධාව ඉතාම අල්පයි. එයා වේලාසනින්ම තරහ වෙන එක හොඳයි. ලොකුම තුරුම්බුව තියාගන්නේ ඕක තමයි. අපේ මේ පින්කමට ආවෙ නැතුනොත් අපි තරහ වෙනවා. එම් තරහ වුණා මට මොකෝ කිරි දුවා ගන්න මට ප්‍රයෝජනයක් තියෙනවද? එහෙම එකක් නෑ. එහෙම ආරාධනයක් හම්බුනොත් ගොඩාක් වෙලාවට මම නොවෙන්නටම ඉඩයි. ඔව්. තරහ වෙනවා. මේ පින්කම අපිට නොදුන්නොත් තරහ වෙනවා. ඒ කියන්නේ ඉතාම අල්ප සද්ධාවකින් යුක්තයි. අවෙච්ච ප්‍රසාදයක් ඒ මිනිස්සය ළඟ නෑ. මේ දානෙට ආවෙ නැති වුණොත් තරහ වෙනවා. මේ මිනිස්සගේ මේ ශ්‍රද්ධාවේ ธรรม හොයාගන්න පුළුවන්. එහෙම අය ඕන තරම් ඉන්න තරහ වෙච්ච අය. දානෙට ආවෙ නැති නිසා තරහයි. අවිච්ඡ ප්‍රසාදය කියන්නේ මොකද්ද? ඔය ඇත්තන්ට තියෙනවද නොසෙල්ලෙන ශ්‍රද්ධාවක් මේ බණ කියන හාමුදුරුව ගැන? නැහැ. තියෙනවනම් ඇති, අවබෝධයක් ඇති කීප දෙනෙකුට ඇති. අනිත් ඔක්කොටම තියෙන්නේ අවිච්ඡ ප්‍රසාදය නෙමේ. ඒ නිසා ඉතින් අපි තේරුම් අරගෙන තා පොඩ්ඩක් නිවන් දකින්නකම් හරි මේ මිනිස්සයාගේ ප්‍රසාදය ආරක්ෂා කරගන්න ඕන කියලා අපි සැලකිලිමත් වෙලා ඉන්නව. මොකද පලි බෝධනාස ගානතුළු සහිතයි ප්‍රවේශම පරිහරණය කරන්න. එහෙම කරන්න වෙනවා. අපේ එක හාමුදුරු කෙනෙක් ඉන්නවා. උන්වහන්සේ කරන්නේ අප හැදෙන දේවල්මයි කරන්නේ දායකයාගේ ඉස්සරහ. කෙලින්ම ගඟේ නාන්න ගියාම ඉස්සල්ලම ගියපු ගමන් කරේ අඳනේ නවල ගහගත්ත අමුඩයක්. දැන් ඔයගොල්ලෝ ආසද මේ අමුඩයක් ගහගත්ත කෙනෙක්ගේ බණ ඇහන්නේ? අමුඩයක් ගහගෙන ඩෝන් ගාලපැන්න. ඒ අමුඩේ ගැහ සාමාන්‍ය අමුඩේ ගහ නැතු උනාසේ නානවා. නමුත් අමුඩේ ගැහුවේ අපෑ දෙනව නම් අපෑ දියක්. ඈ එහෙම ඉතින් අපෑ දෙනම වැඩම කරොත් එම මේ පුතජන භාවයේනේ ඉන්නේ. එතකොට මේ මිනිස්සයා මුලින්ම මුල් කාලෙම අර පැලේ පෑගිලා මැරෙනවා වගේ. ඉතින් හිමීන් සැරේ මේ ගොබයක් හැටියට උඩට පැලවෙන මේ මනුෂ්‍යයාගේ ශ්‍රද්ධාව එකපාරට මුලින්බදීම ඔක කඩලා බිඳලා දාන්නේ නැහැ. ටිකක් ලොකු ගහක් වුණාට පස්සේ, අයිය වුණාට පස්සේ ඉතින් උංචිලි බදලා පනින්නත් පුළුවන්. පොඩි ගාලේ නම් පොඩ්ඩක් පෑගෙන්නවත් බෑ. පොඩි මොටෙයියක් නැති වෙන. ඒ නිසා අපි දැනගෙන තියනවා පොඩි ශ්‍රද්ධාව තියෙන කෙනා කවුද, ලොකු ශ්‍රද්ධාව තියෙන කෙනා කවුද, දැවැන්ත ගහක් බවට පත් වෙලා ඉන්නේ කවුද, සරල ශ්‍රද්ධාව තියෙන කාටද කියලා තේරුම් අරගෙන ඒ මොහොතට ඒ විදියට මුහුණ දීලා මේ මිනිස්සුන්ගේ ශ්‍රද්ධාවත් ප්‍රමාණවත්ව ආරක්ෂා කරන්නත් සැලකිලිමත් වෙනවා. ඒ බුදුහාමුදුරු ගොඩාක් ඔය ඒ කාලේ තිබුච්ච විනය පද්ධතියන් ශාසන ධර්මයට එකතු කරගත්තේ ඒ කාලේ නිගණ්ඨයොත් එක්ක ගැලපෙන්න අපිට පවතින සිද්ධ වෙච්ච නිසා. එහෙම නැතුව මේ සීලබ්බත පරාමාස බුද්ධාගමේ සතාගත ධර්මයේ නෑ. විනය ධර්ම තියෙනවා, ඒවා සීලබ්බත පරාමාස කියලා දැන් දාගෙන තිබ්බට ඒවට සිල් කියාගත්තට කරන්න දෙයක් නෑ. බුදුහාමුදුරු විනයක් පැනෙව්වේ සිල් පනවන්නේ බුදුවරු. තේරෙනවා නේද? බුදුදහමේ සීලය වෙනස්, දෘෂ්ටි නොගැනීමේ සීලය ප්‍රගුණ කරගන්න. දෘෂ්ටිගත වුණොත් ඒක සීලබ්බත පරාමාස වෙනවා, සීල වෘත වෙනවා. එහෙම වුණොත් ඒක සිල් නෙමෙයි, ආර්ය සීල නෙමෙයි, ඒවා සීලබ්බත පරාමාස. රැට නොකා ඉඳීම සීලබ්බත පරාමාසය. කුඩ නගින් නැතුව ඉඳීම සීලබ්බත පරාමාසය. මුදල් භාවිතාවෙන් තොරව ඉන්න එක සීලබ්බත පරාමාසය. ගහකින් මලක් කඩන් නැතුව ඉන්න එක සීලබ්බත පරාමාසය. සීල වෘත. එතකොට විනය කියන එකක් ආරක්ෂා කරන්න පුරුදු වුණා. මොකද හේතුව සමාජ පැවැත්ම සඳහා විනයෝ ශාසනස් ආයු කියලා අපිට මුන් එක නැත්තම් පවතින්න බැරි වෙනවා. ඒ නිසා මේ එන විදියට ගහවුලුවස්ස කියලා පලාතේ හැදියට, ස්වභාවයේ හැදියට, මිනිසුන්ගේ ඇහි හැදියට ඉන්න ඕන. දැන් තායිලන්තයට ගියාම තායිලන්තේ හාමුදුරුවරුන්ට සිගරට් පැකට් එක දායකයා විසින් පූජා කරන, පූජා කරාට පස්සේ සබ්බීතියෝ විවජ්ජන්තෝ සබ්බ ලෝකෝ විවජ්ජතු මාතේ භවත්තන්තරාය සුභීදීගායකෝ භව කියන සිගරට් පැකට් එකට පින් අනුමෝදන් කරනවා. තේරෙනා නේද? හාමුදුරුව සිගරට් බොන්න තහනම්. හැබැයි වළඳන්න පුළුවන්. එතකොට මං අහුව අර ඒක තමයි කො ඔන්න බලන්නකෝ ඔය සායනාසල සිගරට් එක බිව්වට හිටගෙන සිගරට් එක බිව්වොත් එහෙම දායකයෝ අපහැදෙනවා කිව්වා. වාඩි වෙලා සිගරට් එක බිව්වට කමක් නැහැ. ඉතින් මම බැලුවා තායිලන්තේ සායනාන්තේ හොඳ පිණ්ඩපාතේ වඩිනවා. උන්වහන්සේලාගේ පිණ්ඩපාතේට හම්බ වෙනවා, ගැරඬි හම්බ වෙනවා, ගෙම්බු හම්බ වෙනවා, කැරපොත්ත හම්බ වෙනවා, කටුසු තඹපො ඔක්කොම හම්බ වෙනවා. තේරෙනා නේද? ඔක්කොම ඉන්නවා. මස් සුවඳයි හඳුන් කුරු සුවඳයි එකට යන්නේ. පන්තලේ වටේට මස් තියෙනවා, පන්තලේ මැද හඳුන් කුරු තියෙනවා. තේරෙනවද? තියෙනවා. ඉතින් මේ සායන්හන්සේ එනවා, හොඳට සිගරට් එක පත්තු කරගන්න, වාඩි වෙලා පිළිවෙලකට හරියට ඇඟිලි දෙක තියාගෙන වල දාන්න ඕන සිගරට් එක. හිටගෙන බොන්න තහනම්. ඒ සම්ප්‍රදාය. තේරෙනවද? දැන් බුරුම වගේ රටවල් ගොඩාක් විනයතර සායනාංශලා ඉන්නවා කියලා කියන ඒත් එහෙම සිගරට් එක වළඳනවා. හම්දුරු තුන් හතර දෙනා දහම් පොත්පත් බලාගෙන වටපිටාවේ ඉන්නවා. එතන ඉඳගෙන ඉතින් බැලුවාම මේ අලුත් ඇටිය, ශාල අලුත් ඇටිය. මොනවද මේ? සිගරට් බීලම ගහලා තව සිගරට් එකක් පත්තු කරගෙන තමයි සාකච්ඡා සූත්‍ර ගැන කතා කරන්නේ. බයික් එකක් පදිනවා. පිණ්ඩපාතේ යනවා. බයික් එකක් පදමින් පිණ්ඩපාත කරනවා. අපහැදෙන්නේ නැහැ. දැන් අපිත් මේ ග්‍රාමීය පැත්තට ගියාම බයික් එක පදින්නේ නැති වුණත් මොටෝ සයිකලෙ පිටිපස්සේ නැගලා යනවා හෙල්මට් නැතුව. හෙල්මට් ඕනේ නැහැ. තුන්වසරෙන් එහෙම කරදරයක් වෙලත් නැහැ. හාමුදුරුවන්ට හෙල්මට් නැතුව. හෙල්මට් තියෙන එකම මැරෙනවා, හාමුදුරුවෝ බේරෙනවා. ඒකට හේතුව පාර හොඳට ක්ලියර් වෙන හෙල්මට් නැති වුණාම අනතුරු අඩු. පණින්න හරි පේනටක් ගාලා අර හෙල්මට් එක දාපු ගමන් මේ පාර ක්ලියර් නැති වෙන මේ දෙපැත්ත පේ නැති වෙන මේ පැත්ත පේන්නේ නැතුව ගිහින් වාහනේට එලි යට වෙනවා. ඒක දෙපැත්තක් තියෙනවා. සමහරලාට පොඩ්ඩක් ඉතින් ඔළුව එහෙම ගිහලා වැදුනහම චුටි සේෆ්ටියක් තියෙනවා. නමුත් ඉතින් ආවරණේ වීම වැඩි නිසා අනතුරු වීමේ බහුල්තාවයකුත් තියෙනවා. එතකොට මේ දෘෂ්ටි මේසු දාගත්ත සංකල්ප අපේ සමහර රටවල් අපේ සායනසල වාහන පදවගෙන යනවා. මේ වාහනේ බැදුවොත් එහෙම ලෝක ප්‍රශ්නයක්. ඇයි? තාම පුරුදු නැහැ. මේ සැරේ පුරුදු කරලා ගත්තාම මේක හරියයි. දැන් මම දවසක් මම කිව්වා මම හිටියාම මම වාහනේ පොඩ්ඩක් අරගාගෙන යමේ යනවා කියලා. අපේ හාමුදුරු කෙනෙක් කිව්වේ ඔබ වහන්සේ වැඩේ පටන් ගන්න කිව්වා. මිනිස්සුන්ගේ ඇහැට පුරුදු නම් අපිටත් පුළුවන් කිව්වා. ඔක ඇහැට හරියන්න ඕන. හරි ගියට පස්සේ අපි පටන් ගන්නවා. දැන්නනේ හොයාගන්න බැරි වුණා මිනිස්සුන්ට සීලය කොහෙද තියෙන්නේ කියලා. සීලය දැම්මා සීලබ්බත පරාමාස වලට. සීලබ්බත පරාමාස බරපතල විදියට තියෙන පිරිසක් තමයි බෞද්ධයෝ කියන පිරිස. උන් දියුණු වෙන්නෙත් නැහැ, වෙනත් ආගමිකයට හරි දියුණු වෙන්න දෙන්නෙත් නැහැ. උන්ගේ කඩවල වලට හරි ගිනි තියෙනවා කියලා. උන් දියුණු වෙන්නෙත් නැහැ. ඒකම තමයි තියෙන්නේ. මා නාස්තිවාදී අදහස් තියෙන්නේ. ඒ ඉරිසියාව තමයි තියෙන්නේ. දැන් අනිත් ආගමිකයෝ එහෙම ගත්තාම ඒගොල්ලෝ හොඳට හැම තිස්සෙම කය 24ෙම ව්‍යාපාර වලට කැප වෙලා මිනිස්සු දියුණු වෙනවා. යාන වාහන ගන්නවා. තියෙනවා මුස්ලිම් අය එහෙම හරි දක්ෂයිනේ ව්‍යාපාර වලට. ලයිෆ් ටයිම් ව්‍යාපාරය. ඒ මිනිස්සු දියුණු වෙනවා. අපේ මිනිස්සු ඉතින් පාලංගුඩ මේ සිගරට් ගහගෙන ඉඳගෙන අරක්කු බීගෙන ඉඳගෙන තියෙන එකේ බූරුව ගහලා හුදුව ගහලා උත්සව 10ක් 15ක් අවුරුද්දකට සමරලා සල්ලි ටික විනාශ කරගෙන නිෂ්කාරණ සම්ප්‍රදායික පිළිවෙත් සමුදායකට දේවල් කරලා ඊට පස්සේ මනුස්සයට මුකුත් නැහැ. නිෂ්කාරණ වේදන් ටික ගණන් හැදුවාම ලක්ෂ කීපයක් සිගරට් වලටයි අරක්කු වලටයි ගිහිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් වාහනයක මේ ඉන්ෂුරන්ස් එකක් මේ ලීසින් එකක් ගෙවන්න පුළුවන් සල්ලි නාස්ති කරනවා මිනිස්සු. එතකොට දිනුවක් නැහැ. ඇයි මේ? අල්පේච්ඡ වෙන්න කියලා කියනවා. මොකද්ද අල්පේච්ඡතාවය කියලා දන්නේ? අල්පේච්ඡතාවේ උපාදානයක් තියෙනවා. සීලබ්බත පරාමාසය. ඒ කියන්නේ ඒකෙන් අදහස් වෙන්නේ අල්පේච්ඡ වෙන්න කීකී අනිත් කෙනාගේ දියුණුවට අකමැති වීම. බුදුහාමුදුරුව කියලා තියෙන අල්පේච්ඡ වෙන්න කියලා නේද? ඒ කියන්නේ හාමුදුරනේ ඔච්චර දියුණු වෙන්න එපා. එතකොට කෙනෙකුට ඉරිසියා කරන්න භාවිතා කරන්න පුළුවන්, කෙනෙක් දුප්පත් කරන්න භාවිතා කරන්න පුළුවන් හොඳ වචනයක් තමයි අල්පේච්ඡ වෙන්න කියලා තියනවා නේද? සර කරන්න පුළුවන්. එච්චර. ලද පමණින් සතුට වෙන්න කියලා තියෙනව නේද? ඔය වැඩි වැඩි හම්බ කරන්න මේ දියුණු වෙන්න යන්න එපා. එතකොට මේක දහමටත් ගත්තොත් එහෙම. වැඩි වැඩි ඕව ගන්න කියලා නෑ බුදුහාමුදුරුව කරතියන් යන්න කියලා නෑනේ. ඔන්න ඉන්න. එතකොට මිනිස්යාගේ චින්තනය හිතන ස්වභාවය පහලට දාන්න ධර්මයෙන්ම සාධක අරගෙන මිනිස්සු අධෛර්යයටපත් කරනවා. ඒ මේ කතන්දර ඕවා එකක්වත් අපි පිළිගත්තේ නැහැ. මගේ ප්‍රශ්න විසඳනකම් මම ප්‍රශ්න විසඳනවා කියන අදහසින් අපි මහන්සි වුණා, කැප වුණා. අත්තාහි අත්තනෝනාතෝ එච්චරයි ගත්ත වචනේ. මට මං විතරයි පිට වෙන කෙනෙක් නම් නෑ. ධනයවත් ඥාතිවත් යාළුවෙක්වත් කිසිම බණ කියන කෙනෙක්වත් මේකෙ පිට නෑ. මට මම පිටයි. මම මේකෙන් ගොඩ ඉන්න ඕන. මගේ ප්‍රශ්නේ මම විසඳ ගන්න ඕන. හැමතිස්සම බැලුවා මං කොතනද ඉන්නේ, මං කොහෙද ඉන්න ඕන, මං කොහොමද බලන්න ඕන, මං කොතරින්ද නිදහස් වෙන්න ඕන කියලා. ඉතින් ඔබට ලොකු වගකීමක් තියෙනවා. එලව එලව පහර දෙන්න. සක්කාය දිට්ඨිය දුරු වන තුරුම. සක්කාය දිට්ඨිය දුරු වන තුරුම එලව එලව පහර දෙන්න. කාටද? ඔබට. ඔබ තාම ඔබට ඔබ මුණ ගැහෙන්නේ නැතුව ඇති නේද? ඔබට වෙන අය මුණ ගැහුනට ඔබට ඔබව මුණ ගැහුනාද? නෑ, තාමත් ඔබට ඔබ නෙමේ මුණ ගැහෙන්නේ. ඔබට පැමිණෙන අරමුණු තාම ඔබට මුණ ගැහෙන්නේ. ඒක හිතන්න එපා ඔබ ඔබට මුණ ගැහුණා කියලා. ඔබ තාමත් ඔබට ඔබට එන අරමුණු ඔබ දිහා බලනවා මිසක් ඔබට ඔබව මුණ ගැහුන්නේ නෑ. මම පොඩි වැකියක් හරි ගස්සලා දාලා තියෙනවා. කොහොමද? මට මාව මුණ ගැහුණු දා එහි මම සිටියේ නැත. මට මාව මුණ ගැසුණු දා එහි මම සිටියේ නැත. ඒක තේරෙනවද? හාත්පස තේරෙනවද? යථාභූත ඥාන දර්ශනයෙන් තේරෙනවද? ඉතුරු නැතුව තේරෙනවද? මෙන්න මේ ලෝකෝත්තර ධර්මයේ ඉතුරු නැතුව පැහැදිලිව තේරෙන්න ඕන ආලෝකමත් වෙච්ච කෙනෙක්ට. මට මාව මුණ ගැසුණු දා එහි මම සිටියේ නැත. එන කවුද ඉන්නේ? අන්න බුදුහාමුදුරන්ගේ මාර්ගයේ සම්මා පනිහිතං චිත්තං. සම්මයක් දර්ශනේ දර්ශනේ පිහිටි සිත මුණ ගැහෙන අකාලික වූ ධර්මයේ පිහිටි සිත මුණ ගැහෙන අමඤ්ඤමානෙන් යුක්ත වූ සිත මුණ ගැහෙන. සිතිවිලි තියෙනවා, ආසා තියෙනවා, බලාපොරොත්තු තියෙනවා. හැබැයි මඤ්ඤමානය නෑ. ඒකට හේතුවක් තියෙන්නේ. තේරුණා නේද? අමඤ්ඤමානෙන් යුක්ත කෙනෙකුට ඒකට හේතුවක් තියෙන්නේ. වෙන එකක් නෙමේ ඒක ඇතුලේ තියෙන්නේ. ඒ ප්‍රාර්ථනය ඇතුලේ, ඒ බලාපොරොත්තු ඇතුලේ තියෙන්නේ මොකද්ද? හේතුවක් තියෙන ආසාවක් නෙමේ. කෙනෙක්ගේ වහල කැඩිලා නම් එයාට උමනාවක් ඇති වෙනවා තමන්ගේ වහල සෙවිලි කරගන්න ඕන කියලා. එතකොට මට අහන්න තියෙන එක ආසාවක්ද අවශ්‍යතාවයක්ද? අවශ්‍යතාව. ගැඩලි ගොල්ලේ සහිත පාරවල් තියෙන, කඳු පල්ලම් තියෙන, ගුරු පාරවල් තියෙන වාරක එයාට උමනා කරනවා අර බිමින් යන පාත කාර් එකක් නෙමෙයි, එයාට අවශ්‍ය කරන උස ජීප් එකක්. එතකොට මෙයා මේ උස ජීප් එකක් බලාපොරොත්තු වෙන්නේ ආසාව නිසා නෙමෙයි, ඒ පාරවල් වල යන්න පුළුවන් අවශ්‍යතාවය නිසා. කුඹුරු වැඩ කරන මිනිස්සයාට උවමනා කරන ට්‍රැක්ටරයක්, එයාට ආසාව නිසා නෙමෙයි, කුඹුරු වැඩ කරන තාක්ෂණයට අවශ්‍යතාවය පූර්ණ කරන්න තියෙනවා. මේ මඤ්ඤමානිය දුරු කළාට පස්සේ අවශ්‍යතා හරි ඕකට මොනක් හරි මිනිහේ ආසාව හරි කියනවා නම් ඒකට කමක් නැහැ. ඒ මොන තරම් දේවල් තිබුණත් පුදුමේ කියන්නේ ඕන තරම් ආස කරන්නත් පුළුවන් ඕනම දෙයකට, ඒක ඇලෙන්නේ නැහැ. මමත්වයේ දුරු කළාට පස්සේ කොච්චර දේවල් එයා ලං කරගත්තත් ඒ සිත නම් ඇලෙන්නේ නැහැ. එයාට ලබා දුන්නත් එයා ලං කරගත්තත් ඒ සිත ඇලෙන්නේ නැහැ. කොයි වගේද කිව්වොත් නෙළුම් පත වාගේ නොඇලෙන සිතක්. ඒ නිසා හිතන්න බෑ. දැන් සමහර අය හිතනවා මොන මමත්වයේ වැඩි වෙයි, මමත්වයේ රැස් වෙයි, මේක තිබුණොත් මමත්වයේ එයි, මම මමත්වයේ දුරු කරමින් ඉන්නේ. මොකක්වත් ඕනේ නැහැ. සත්‍ය අවබෝධ වුණාට පස්සේ මේ මනස ඇලෙන්නේ නැහැ. මතක තියාගන්න, මේ ධර්ම අවබෝධය කියලා යම් යම් අය ඉන්නවා විවිධ ස්ථාවරවල. සමහර වෙලාවට ධර්ම අවබෝධය කියලා ඔයගොල්ලෝ මුලින්ම හිතන්නේ මෙන්න මේකයි ආර්ය සත්‍ය කියලා දැන ගැනීම. දැනගන්න මොහොතේදී යාට හිතෙනවා මේකේ සත්‍යේ පුජ්‍යලයක් නැහැ, ස්වභාවික ක්‍රියාවලියක් තියෙන කියලා. ඒක ස්වභාවයට ඉඩ දෙනවා මොනවද? දැන ඥානය. ඒගොල්ලෝ හිතනවා එතකොට මට ධර්ම අවබෝධය කියලා. ඒ ධර්ම අවබෝධය නෙමෙයි, ඒ තමයි මූලික සම්මුති සම්මා දිට්ඨියටපත් වීම. ධර්ම අවබෝධය කියන එකට තා ගොඩක් ඉස්සරහට යනවා. සක්කාය දිට්ඨියට, ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වයට ස්වභාවයක් කියලා ඉඩ දෙන තැනින් එහාට ගිහිල්ලා එයා සම්පූර්ණයෙන්ම මේ දිෂ්ටිය එළමා දමලා නිදහස් වෙන කෙනෙක් බවට පත් වෙනවා. මාර්ගය දැනගත්ත ගමන්, ස්වභාවය දැනගත්ත ගමන්, ඒක ස්වභාවයක් කියලා ඒකට ඉඩ දීලා බලාගෙන ඉන්න එක මමත්වයෙන් දුරු වීම නෙමෙයි. එහෙමනම් ඉතින් දුක කියන්නේ ස්වභාවයක්, වේදනාව කියන්නේ ස්වභාවයක්, ඒකේ වේදනාව තිය තියා ඉන්න පුළුවන්. මේ තුවාලයක් හදනවාම තුවාලේ වේදනාව ස්වභාවයක් කියන්න පුළුවන්. එතකොට අපිට කියන්නේ ඒක ස්වභාවයක් කියලා තේරුම් අරගෙන තුවාලේ සනීප කරගන්න නැතුව ඉන්නද? නෑනේ. අපි සැබවින්ම ස්වභාවයටපත් වෙන තුවාලේ සනීප වුණාට පස්සේ, ඒස ඔබේ මනස නිරෝධ වුණාට පස්සේ ඔබ සැබවින්ම ස්වභාවයටපත් වෙන. ස්වභාවය නම් ඔබ හැම විටම අකම්පිතයි. අස්වාභාවයක් ඇත්නම් එහි ආධ්‍යාත්මය කම්පිතයි. කුට්ටස්ස ලෝක ධම්මෙහි චිත්තං යස්සන කම්පිතයි. ශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තු. කේම කියලා කියන්නේ මොකද්ද? නිර්වාණයට කියන තවත් වචනයක්. කිසිම බයක් කම්පනයක් නැහැ. මේ ගැඹුරු ආධ්‍යාත්මය. ඒක ගැඹුරු ආධ්‍යාත්මය තුළ පවතින කම්පනයක් නැත්තේ. එහෙම කියලා ඒ ගැඹුරු ආධ්‍යාත්මය තුළින්ම ඒක එළියට අරගෙන මේ සමාජය තුළ ඇවිදගෙන යන්න බෑ අපිට අඩි 10ක්වත්. මොකද අපි පාරමැදින් ඉද්දී අයින් කර යන මිනිස්සු නෑනේ. වාහන නේද? එතන අපි අයින් වෙලා යන්න සිද්ධ වෙනවා. එතකොට බල්ල ගියයි අර හම්දුරු බයයි අර අර වාහනේ එනකොට පාරයින්ට බැන්නේ. ඒ බාහිරේ දේවල් ටික දන්නවා. එයාගේ ආධ්‍යාත්මය නම් අකම්පිතයි කියලා එයා හොඳටම දන්නවා. හොඳටම දන්නවා. මෙන්න මේ ටික හරියට ඥාන දර්ශනය කරගන්න. බුදුරජාණන් වහන්සේගේ උත්තර ලෝකෙට ලබා දෙන්න. නිරන්තරයෙන්ම රහතුන් බුදුරජාණන් වහන්සේලා දකපු විදියට දකින්න. ලෝකෝත්තර පිළිතුරු සොයන්න, සපයන්න. බලන්න ඔබේ තුල පහළ වෙන ඒ සියලුම ආධ්‍යාත්මික ප්‍රශ්නවලට ලෝකෝත්තර පිළිතුරක්ද, ලෞකික පිළිතුරක්ද සපයන්නේ කියලා බලන්න. හැම දිනාටම ජීවිත අවබෝධය පිණිස ශ්‍රද්ධාවද, විරියද, සතියද, සමාධියද, ප්‍රඥාවද නොවඩුව වැඩේවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩේවා. චතුරාර්ය සත්‍ය ධර්මයෙන් උතුම් වූ නිර්වාණ ධාතුව අවබෝධ වේවා. සම්බුත් සරණයි.